පින්වතුනි කවුරුත් සාධකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං වදන්තා ධම්මසවන කාලෝ අයං වදන්තා ධම්මසවන කාලෝ අයං වදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි භාවනාවට අදාළ වූ බොහෝ සූත්‍ර ධර්ම මේ වන විට මේ පින්වතුන් ශ්‍රවණය කරලා තියෙනවා, අහලා දැනගත්තා. තවත් ඉතිරි වෙලා තියෙන්නේ අවසාන අනුදම් පරියායට අදාළ සූත්‍ර කිහිපයක් හෙට උදේ අහන්න. මේ බුදුහාමුදුරුව දේශනා කළේ ධර්මයක්. බුදුන් දැක නිවන් දකිනවා කියන්නේ භව උදුරා දකින දමන ධර්මය දැක නිවන් සාක්ෂාත් කර ගැනීම. ඒ මිසක් වක්ලී සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කළා මේ කය කරජකය මේ කූඩුවක් පුද්ගලයෙක් දැකලා නිවන් දැකීමක් නෙමෙයි මේක. බුදුන් දකිනවා කියන්නේ මේ භව උදුරා දමන ධර්මය මනසින් දැකීම. මසසින් දැකීමක් නෙමෙයි මනසින් දැකීම. මසසින් ලබා ගන්නෙ දැනුමක්. මසසින් ලබා ගන්නේ දැනුමක්. නමුත් දැනුමට එහා ගිය දැක්මක් ප්‍රඥාවෙන් ඥානයෙන් ලබා ගත්තා. එනිසා බුදුන් දක නිවන් දකිනවා කියන්නේ ධර්මයේ දැකීමයි. මේ භව උදුරා දමන දහම දැකීමයි. ඒ නිසා බුදුහාමුදුරුව මේ ධර්මය මේ දහම මේ පටිච්චසමුප්පාද ධර්මය බුදුහාමුදුරුව දේශනා කරපු තමන්ගේ ගුරුවරයා කොට ගුරු තනතුරෙහි පිහිටා වදාළ. ඒ වගේම අනාගත බුද්ධ ශාසනය පවත්වාගෙන යාම සඳහා බුදුහාමුදුරුව මේ ත්‍රිපිටකයේ නොයෙක් වර විවිධ අවස්ථාවල මේ උතුම් නිර්මල බුදුදහම ඒ රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමන්නට උපකාර වන ආකාරයට අනුදැන වදාලා දේශනා කළා. අනුශාසනා කිව්වේ එකයි. එකයි බුද්ධ අනුශාසනා කිව්වේ. බුද්ධ අනුශාසනා කිව්වේ භව උදුරා දමන්නට ඉදිරි අනාගතයේ ඉපදෙන ජීවත් වෙන පුද්ගලයන්ටත් ඒ භව උදුරා දමන්නට උපකාර වන අනුශාසනාව තමයි බුද්ධ අනුශාසනය. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුව ත්‍රිපිටකයේම ධම්ම කටික සූත්‍ර ගණනාවක් දේශනා කළා. මේ ධර්ම කටිකයේ හැසිරීම කළ යුතු දේ දේශනා කළ යුතු දේ සහ නොකළ යුතු දේ කියන දෙපැත්ත විග්‍රහ කළා. ඒ නිසා අංගුත්තර නිකායේ සංයුක්ත නිකායේ මේ ධම්ම කටික සූත්‍ර ගණනාවක් තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ මේ උතුම් ධහම ඉදිරියේ නිවැරදිව පවත්වාගෙන යෑම සඳහා උතුම් ධර්මය දේශනා කළ යුතු ආකාරය සහ පිළිපැදිය යුතු ආකාරය පෙන්වා දෙන්නට කාලාමා සූත්‍රය කියන අංගුත්තර නිකායේ තියෙන මේකේ නමක් දාලා නැහැ. නමුත් දැන් අද අපි හඳුන්වන්නේ කාලාමා සූත්‍රය කියන. කාල කියන්නේ කෙලෙස්, මා කියන්නේ මිදී නිදහසය. එනිසා කෙලෙස් වලින් මිදී නිදහස් වෙන්නට කේසපුත්ත බ්‍රාහ්මණයන්ට දේශනා කරපු කරුණු 11 තමයි කාලාමා සූත්‍රයේ තියෙන්නේ. ඒ වගේම චංකි සූත්‍රයේ සතර මහාපදේශවල මේ වගේ බොහෝ තැන්වල බුදුහාමුදුරුවෝ මේ ධර්මය නිවැරදිව ඉදිරියටත් පාත්වගෙන යන්න නිවන් දකින්නට උපකාර වන බව උදුරා දමන්නට උපකාර වන ආකාරයට පාත්වගෙන යාම සඳහා විවිධ අවස්ථාවල සූත්‍ර ධර්ම අනුසාරයෙන් මේ ධහම ධර්මය දේශනා කළා. ඒ වගේම බුදුහාමුදුරුව දේශනා කරපු මජ්ඣිම නිකායේ තියෙන ඉතාමත්ම වැදගත් සූත්‍රයක් තමයි කිංටි සූත්‍රය කියන සූත්‍රය. ඒ කිංටි සූත්‍රය මේ ඔබට ලබා දීලා තියෙන පොතේ 145 වෙනි පිටුවේ අවසාන හැටියට මේ ගමන අලුත් පොතේ ඇතුළත් කරලා තියෙනවා. මේක මජ්ඣිම නිකායේ තියෙන සූත්‍රයක්. මේ කිංටි සූත්‍රය මජ්ඣිම නිකායේ උපරිපන්නාසකයේ මේ සූත්‍රය තියෙනවා. මේ සූත්‍රය මේ බුද්ධ දේශනාව බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය මොකටද දේශනා කළේ, කොහොමද දේශනා කළේ, මොන අරමුණකින්ද මොන අභිප්‍රායකින්ද කියන එක බුදුහාමුදුරුවම එදා ජීවමානව වැඩ ඉන්න කාලේ දේශනා කළා. ඒ වගේම අනාගතයේ යම් බුද්ධ ශ්‍රාවකෙක් මේ ධර්මය දේශනා කරනවා නම් මේ කිංටි සූත්‍රයේ දේශනා කරවදාල අනුදැන වඩාල ඒ කරුණු තේරුම්ගත යුතුයි. තේරුම් ගන්න අරගෙන මේ ධහම දේශනා කළ යුතුයි, අනුගමනය කළ යුතුයි, මේ ධහමට ගරු කළ යුතුයි. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව ඒකන් සම්යම් භගවා කුසිනාරායන් විහෙරති බලිහරණී වනසන්දි. දැන් බුදුහාමුදුරුව පිරිනිවන් පෑව මේ කුසිනාරා නුවර බුදුගල. ඒ කාලේ මේ කුසිනාරා නුවර පිසිනාරායන් කියලා මේකේ තියෙනවා. බුදුහාමුදුරුව පිරිනිවන් පාන්නට පෙරත් විවිධ අවස්ථාවල අර මාතෘ දිව්‍ය රාජයාට ධර්මයේ දේශනා කරන්නත් ඊට කලිනුත් පෙරත් පසුත් විවිධ අවස්ථාවල මේ කුසිනාරා නුවරට මේ වනසන්දේ බලිහරණි මේ වනරොඩට ඇවිල්ලා තියෙනවා. මෙහෙම අවස්ථාවක බුදුහාමුදුරුව භික්ෂූන්ට ආමන්ත්‍රණය කරලා මේ කිංති සූත්‍රය දේශනා කළා. බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයක් අහනවා භික්ෂූන්ගෙන්. කිංතිවෝ භික්කවේ මයි හෝති ධම්මං දේශේති. මේ මම දේශනා කරන ධර්මය ඔබ හිතන්නේ කුමක් සඳහා දේශනා කරනවාද කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයක් ඇහුවා. චීවර හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති කියලා පළවෙනි ප්‍රශ්නය ඇහුවා. පිණ්ඩපාත හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති කියලා දෙවෙනි ප්‍රශ්නය ඇහුවා. සේනාසන හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති කියලා තුන්වෙනි ප්‍රශ්නය ඇහුවා. හතරවෙනි ඉතාමත්ම ගැඹුරු බරපතල ප්‍රශ්නයක් ඇහුවා. ඉති බවා භව හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. මෙහෙම බුදුහාමුදුරුවෝම ප්‍රශ්නයක් ඇහුවා මේ ගෞතම ශ්‍රමණයන් වහන්සේ. මේ මම දේශනා කරන දහම ධර්මය දේශනා කරන්නේ චීවර ලබා ගන්නට, පිණ්ඩපාත ලබා ගන්නට, සේනාසන ලබා ගන්නට, එහෙමත් නැත්නම් ඉති බවා භව හේතුව. ඉති බවා භව හේතුවා කියන්නේ මෙලොවදී හෝ පරලොවදී යම් තත්ත්වයකට භවකට පත්වෙන්නට. මේ ලෞකිකත්වය තුළ ප්‍රසිද්ධ බවට, ධ්‍යාන ලැබීමට, ධ්‍යාන බවට, අර දේශකයෙක් කියලා ප්‍රතිලාභ ලබා ගන්නට, තව ප්‍රසිද්ධියක්, ප්‍රචාරයක්, ප්‍රණාමයක්, ප්‍රශංසාවක්, මේ සියලු දේ ඉති බවා භව හේතුවා වල ලෞකික වශයෙන් යමක් ලබා ගැනීම. ඒ වගේම මේ ධර්මයේ දේශනා කරන්නේ මිනිසුන්ට මිද්‍යාන අභිඥා බවට පත්වෙන්න, එහෙම නැත්නම් දෙවි බවට පත්වෙන්න, බ්‍රහ්ම බවට පත්වෙන්න, ඉදිසිවරු බවට පත්වෙන්න, අභිඥාලාභීන් බවට පත්වෙන්නද කියලා ඇහුවා. ඒකයි ඉති බවා භව හේතුව. භව අභව දෙකම තියෙනවා. ලෞකික වශයෙනුත් ලෝකෝත්තර වශයෙනුත් යම් ප්‍රතිලාභයක් ලබන්න කටයුතු කිරීම තමා ඉති බවා භව හේතුව. මෙහෙම ප්‍රශ්නේ අහලා ගෞතම බුදුහාමුදුරුවම දේශනා කරනවා, න කෝ නෝ බන්තේ භගවති එවං හෝති. න කෝ නෝ බන්තේ, එහෙම මේ සිව්පසය ලබා ගන්න හෝ ඉති බවා භව හේතු ලබා ගන්න, මේ කියපු දේවල් ලෞකික හෝ ලෝකෝත්තර වශයෙන් ලබා ගන්න හෝ චීවර පිණ්ඩපාත සේනාසන ලබා ගන්න හෝ නෙමෙයි මේ ගෞතම ශ්‍රමණයන් වහන්සේ හැටියට තමන් මේ ධර්මය දේශනා කරන්නේ. ඒ වගේම බුද්ධ ශ්‍රාවකයෝ ඉදිරියේදී මේ ධර්මය දේශනා කළ යුත්තේ මේ ජීවර පිණ්ඩපාත සීනාසන ලබා ගන්න නෙමෙයි, මුදල් අය කරලා මුදලින් ප්‍රතිලාභයක් ලබා ගන්න නෙමෙයි, ධ්‍යානයක් ලබා ගන්න නෙමෙයි, ප්‍රසිද්ධියට ප්‍රචාරයට නායකකාරක කෙනෙක් වෙන්න නෙමෙයි. ඒ වගේම මේ යම් ප්‍රතිලාභයක් මෙලොවට හෝ මතුලොවට ලබා ගන්න නෙමෙයි. ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිව්වා. න ච කිර බෝ භික්කවේ මහි එවං හෝති. මේ මම දේශනා කරන ධර්මය ඒ එකදු කරුණක් අරබයා එකක්වත් ලබාගන්න කරන දේශනාවක් කියාදෙන ධර්මයක් නෙමේ. න චීවර හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. න පිණ්ඩපාත හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. න සේනාසන හේතුවා සමනෝ ගෝතමේ ධම්මං දේශේති. න ඉති බවා බව හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. එවංකෝ නෝ බන්තේ භගවති හෝති අනුකම්පකෝ භගවා හිතේසි අනුකම්පං උපාදාය ධම්මං දේශේති. එවංච කිර බෝ භික්කවේ මයි හෝති අනුකම්පකෝ භගවා හිතේසි අනුකම්පං උපාදාය ධම්මං දේශේති. මේ පෘථග්ජන ලෝකයා නොදැන අසරණව මේ වැරදි හැසිරීමක වැරදි චර්යාවක හැතිරෙන පුද්ගලයන්ට අනුකම්පා සහිත සිතක් හිතේසි හිතවන්තකමක් ඇතුව ඒ අයට නිවැරදි මඟ පාර පෙන්වන්න මේ ධර්මය දේශනා කරනවා. ඊළඟට මේක කියලා තස්මාත්‍ය තවදුරටත් භික්කවේ යේ බෝ මයා ධම්මා අභිඤ්ඤා දේශිතා. මේ ගැඹුරින් මේ ඉතාම සූක්ෂම විදියට උසස් මට්ටමින් මේ ධර්මය තේරුම් ගත යුත්තේ මේ දේශනා කරන ධර්මය මයා ධම්මා අභිඤ්ඤා දේශිතා ඒ ගැඹුරු ආකාරයට උසස් මට්ටමින් දේශනා කරන්නේ සේයතිදං චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ සම්මප්පදාන චත්තාරෝ ඉද්ධිපාදා පංච ඉන්ද්‍රියානි පංච බලානි සත්තවජ්ජංගා අරියෝ අෂ්ටංගිකෝ මග්ගෝ තත්ත සබ්බේහේව සමග්ගේහි සම්මෝධමානී අවිවදමානී සික්කිතබ්බ. මේ ධර්මය දේශනා කරන්නේ මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්. අර සතරාතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කරපු මේ උදේ කිව්ව අභිඤ්ඤාතං අභිඤ්ඤේය විග්‍රහයේ තියෙන සියලු කරුණු තේරුම් ගත යුත්තේ දැනගත යුත්තේ මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්. එමනනම් බුද්ධකාරක ධර්මයන්. බෝධිපාක්ෂික ධර්මයන් බුද්ධකාරක ධර්මයන් කිව්වේ මේ රාග බව, ద్వේෂ බව, මෝහ බව උදුරා දමන්නට උපකාරක ධර්මයන් පැහැදිලි කර දීම සඳහායි. ඒ නිසා කෙනෙකුගේ හිතේ මේ රාග බව, ద్వේෂ බව, මෝහ බව අලුතෙන් නැවත නැවතත් යලි උපදින තාක්කල් අර බව පුනබ්බවෝ වෙනවා. පුන පුනා යලි යලි බව සකස් වෙනවා. අනුසය සකස් වෙනවා. ඒ නිසා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් යමෙක් පූර්ණය කරගත්තොත් ඒ පුද්ගලයා මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ හිතෙන් උදුරා දමලා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්න. ඒ සඳහායි මේ ධර්මය දේශනා කරන්නේ. ඒ අනුව යමෙකුට මේ ධර්මය තේරුම් අරගෙන කළ යුතු වන්නේ අර සමග්ගේහි සම්මෝධමානේහි අවිවදමානේහි සික්කිතබ්බ. මේ ශික්ෂණයට, සංවරත්වයට, හික්මීමට තමන්ම ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍ය සංවරය, පාටිමුක්ඛ සංවරය, යෝගමාජීවක පාරිශුද්ධ සංවරය සංසිඳවීම සම්මා කියන තත්ත්වයට පත් වෙන්නට උපකාර වන ආකාරයටයි මේ සතර අටිපට්ඨානය සතර ඉන්ද්‍රිපාද සතර සම්මාප්පදාන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මතු කරගෙන සත්පුඤ්ඤංග පූර්ණේ කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණේ කරගත යුත්තේ ඒ මිසක ධ්‍යාන ලැබලා අභිඥා ලැබලා ඉද්ධි ප්‍රාතිහාර්ය පාලා බ්‍රහ්මත්වයට හෝ දේවත්වයට පත් වෙලා ලෞකිකත්වය තුල යම් ඉති බව බව හේතු ලබා ගන්න උපාදානය කර ගන්න නෙමෙයි. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව මේ පැහැදිලිව දේශනා කළා මේ කිංටි සූත්‍රයේ මේ ඉදිරි අනාගතයට බුද්ධ ශාසනය පාත්ත ගන්න නම් මේ ආකාරයට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නා මග වැහුනොත් වෙනස් කළොත් මේ බුද්ධ ශාසනය පවතින්නේ නැහැ. නිවන් මග ඵල ලබා ගන්න බෑ. නමුත් බුදුහාමුදුරුව පිරිනිවන් පෑව දවසේ ඉඳලම ඒ මහා සාංගික මහායානික විවිධ නිකායන් කලේම සියලු දේ මේ කිංටි සූත්‍රයට විරුද්ධව එදා තිබුණු සම්මත ආගම් උපනිෂද් ධර්මය වේදාගම ශිවාගම මේ වගේ ධර්මයන් වල තිබුණු බොහෝ දේවලු එකතු කරගෙන මේ කියපු කාරණේ වෙනස් කළා ධ්‍යාන ලැබලා අභිඥා ලැබලා මේ ලෝකයාට මැජික් පෙන්වන්න ඉද්ධි ප්‍රාතිහාර්ය පාර පහලා යම් දෙයක් ලෞකික වශයෙන් පෙන්වීම තමයි ඉති බව බව හේතු. එහෙම නැත්නම් ජීවන මාර්ගයක් හදාගන්න. එහෙම නැත්නම් යැපුම් ක්‍රමයක් චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය ලබා ගන්න තමා අද වන විට ඒ සියලු බුද්ධාගම්මේ අනිකාගම්වල මේ කටයුතු කරන්නේ. ඉතින් ඒක ඉතාම වැරදි බව බුදුහාමුදුරුව මේ කිංටි සූත්‍රයේ පැහැදිලිව දේශනා කළා. මේක අනාගතයේදී මේ තත්ත්වයට පත්වෙන බව බුදුහාමුදුරුව දැනගෙන එදාම මේ තත්ත්වය දේශනා කළා. ඊළඟට බුදුහාමුදුරුව මේ විදිහට මේ පළවෙනි කාරණේ තමා මේ ධර්මයේ දේශනා කරන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් බුද්ධකාරක ධර්මයන් පූර්ණය කරගන්න කියලා ප්‍රකාශ කළා. ඊළඟට දෙවෙනි කාරණයක් විග්‍රහ කරනවා තත්ත්‍යේ තුම්මාකං ඒවමස්ස ඉමේ සංකෝ ආයස්මන්තානං අත්තතෝ චේව නානං ව්‍යංජනතෝ චේව නානන්ති තත්ත යං බික්කුං සුවචතරං මඤ්ඤෙයාත සෝ උපසංකමිත්තා ඒවමස්ස වචනීයෝ ආයස්මන්තානං කෝ අත්තතෝ චේව නානං ව්‍යංජනතෝ චේව නානං තදමිනා පේතං ආයස්මන්තෝ ජානාත යතා අත්තතෝ චේවනානං යතා ව්‍යංජනතෝ චේවනානං මා යස්මන්තෝ විවාදං ආපජ්ජිත්තාති. මම මේ දේශනා කරන අර්ථ ධර්ම නිරුක්ති සහිත වූ ව්‍යංජන නානත්වය අර්ථනානත්වය සහිතව මේ ධර්මයේ දේශනා කරන්නේ වාද විවාද කරලා අනුන්ව පරද්දන්න නෙමෙයි, තමන් ජයගන්න නෙමෙයි. මා යස්මන්තෝ, මා කියන්නේ මිදී නිදහසේ, මොකින්න මිදී නිදහසේ නොන විවාදම් ආපජ්ජිතාට ආපජිත්තාති කියන රාපත්‍යක් වෙනවා වරදක් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව මේ දේශනා කරපු උතුම් ධර්මය තේරුම් අරගෙන ඉගෙනගෙන උගතෙක් වෙලා අර එදා බමුණන්ව පරිබ්‍රාජකයන්ව නිගණ්ඨයන්ව මේ අයත් එක්ක වාද විවාදයට ගිහිල්ලා ඒ අයව පරාද කරන්නත් තමන් ජයගන්නත් බොහෝ දෙනා කටයුතු කළා. එනිසා බුදුහාමුදුරුව මේක වැළැක්වුවා, වැරදි කිව්වා. ආපත්‍යක් කියන්නේ ආපජ්ජිත්වා කියන්නේ ඒක වැරදි, ඒක නොකළ යුතු දෙයක්. ඒ නිසා මේ ධර්මය යමෙක් ඉගෙනගෙන අර තව බොහෝ දෙනා කරන කියන දේ එහෙම නැත්නම් වෙන ධර්මයන්නි ඒ කාලේ තිබුණ ආගම්වල ඒ කාලේ තිබ්බේ උපනිෂද් ධර්මය, ඒ වගේම අර ජෛන ධර්මය, වේදාගම, ශිවාගම වගේ ආගම් තිබුණා. ඒ ආගමිකයන්ව වාද විවාද කරලා පරාද කරන්න හෝ තමන් ජය අරගන්න හෝ නෙමෙයි මේ ධර්මය මේ අර්ථ ධර්ම නිරුක්තය ඇටියට දේශනා කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා කිව්වා. මායස්මන්තෝ විවාදං ආපජ්ජිතාති ඉති දුක්ගහිතං දුක්ගහිතතෝ ධාරයටබ්බං සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරයටබ්බං. මේක මේ ධර්මය දේශනා කරන්නේ දුගතිය දුගතිය හැටියටත් සුගතිය සුගතිය හැටියටත් නිවැරදිව තේරුම් අරගෙන එමනනම් කරණීය ධර්ම අකරණීය ධර්ම එමනනම් සබ්බ පාපස්ස ධර්ම සහ කුසලස්ස ධර්ම දෙක වෙන වෙනම තේරුම් අරගෙන ඒ දුගතියෙන් වෙන් වෙන්නත් සුගතියෙහි පිහිටා කටයුතු කරන්නත් ඒ අනුව මේ ධර්මය තේරුම් අරගෙන ඉගෙන ගන. යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. මේක දෛනිකව භාවිතයට ගන්න. ඒ අනුව යමෙක් හේතුඵල ධර්මයට බහගලපා බැලීම තමා යෝ ධම්මෝ. ණය විනයට සසඳා බැලීම තමා යෝ විනයෝ. ඒ අනුව කටයුතු කරන පුද්ගලයා තමා සෝ බාසි තබ්බු. ඉතින් ඒක නිසා මේ ධර්මය බුදුහාමුදුරුව දේශනා කර වදාලේ අර තර්ක විතර්ක කරලා අනුන්ව පරාද කරන්න හෝ තමන්ට යමක් ජයගන්න නෙමේ, අර දුගතිය සුගතිය දෙක තේරුම් අරගෙන ආනපාන දෙපැත්ත තේරුම් අරගෙන අස්සපස්ස දෙපැත්ත තේරුම් අරගෙන ඒ අනුව අර ධර්මයට සූත්‍රයට බහගලපා බලා ණය විනයට සසඳා බලා ඒ අනුව ප්‍රායෝගිකව මේ ධර්ම මාර්ග චර්යාව අනුගමනය කරන්නටයි. ඒ නිසා මේ බුදුහාමුදුරුව මේ දිගටම මේ පිළිබඳව මේ කාරණාව විග්‍රහ කරනවා. ඊගාව ඡේද කීපෙකම මයි හෝති දුක්ගහිතේ සුග්ගහිතතෝ දුක්ගහිතතෝ ධාරයටබ්බං යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. ඊළඟට මේ කරුණ විග්‍රහ කරලා බුදුහාමුදුරුව තවත් කරුණක් ඊළඟට විග්‍රහ කරනවා. මේ 39 වෙනි ඡේදයේ තේසංචවෝ භික්කවේ සමග්ගානං සම්මෝදමානානං අවිවදමානං සික්කතං සියා අඤ්ඤතරස්ස භික්කුණෝ ආපත්ති සියා විතික්කමෝ විතික්කමෝ තත්‍ර භික්කවේ න චෝදනාය තරිතබ්බං තුරිතබ්බං ඒ අනුව උපපරික්කිතබ්බෝ ඉති මඤ්ඤ මයංච අවිහෙසා භවිෂ්‍යති පරස්සච පුද්ගලස්ස අනුපගාතෝ පරහෙ පුද්ගලෝ අක්කෝදනෝ අනුපනාහි අදල්ල දිට්ටි සුප්පටි නිසග්ගී සක්කෝමි ජාන් ඒතං පුද්ගලං අකුසලා වුට්ටා පෙත්වා කුසලේ පටිත්තා පේතු. තරයෙන් වෛරෙන් ක්‍රෝධෙන් කටයුතු කරන තර්ක කරලා විතර්ක කරලා පරාද කරන්න පරාද වෙන්න එන සියලු විරුද්ධකාරයෝ මේට තව තවත් වෛරය තරහ ක්‍රෝධය උසිගැන්වීමට නෙමේ ඒ පුද්ගලයන්ටත් ඒ පුද්ගලයන්ගේ වෛරය පාලනය කරලා අඩු කරලා එයටත් මෛත්‍රී කරලා අක්කෝදනෝ අනූපනාහි අදල්ල දිට්ටි සුප්පටි නිස්සග්ගී සක්කෝමි ජාහන් ඒතම් පුද්ගලං කුසලා බුට්ටා පෙත්වා මේ කුණු කෙලෙස් සලා හැරීමට උදව් උපකාර වන ආකාරයට අකුසලේ කුසලේ පටිට්ටා පේතු. එනිසා අකුසලය උදුරා තමන්නත් කුසලය වඩා වර්ධනය කරගන්න ආකාරයටත් මේ ධර්මය දේශනා කරනවා. ඒවමස්ස කල්ලං වචනා. කල්ලං කියන්නේ කෙලෙස් නසන කළු ධර්ම නසන ආකාරයටයි මේ ධර්මය දේශනා කළේ. ඒ දෙක තමා ඊළඟට දිගටම ඊගාව ඡේද සියල්ලෙම මේ කල්ලං වචනාය කියන අර කුසලේ පටිත්තාපේතුම් අකුසලේ පුට්ටාපේතුම් කියන මේ දෙකට තමා මේ දෙකම කරන්න මේ දෙකම ආන පාන. සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ දේශනා කරපු දෙයමයි මේකේ තියෙන්නේ. අපි ඒ දෙකම කළොත් ආන පාන වෙනවා. කුණු කිලුටු කෙලෙස් දේ අස්කිරීම තමා සබ්බ පාපස්ස. ඒ වගේම කුසලයේ වඩා වර්ධනය කිරීම තමා කුසලස්ස උපසම්පදා. ඒ නිසා ඒ දෙපැත්තම තේරුම් අරගෙන ඒ දෙකටම උපකාර වන ධර්මතාවයක් තමා මේකේ විග්‍රහ කළේ. ඒ අනුව මේ බුදුහාමුදුරුව මේ කිංචි සූත්‍රය බොහොම ගැඹුරින් බොහොම වටිනා ආකාරයට මේ විදිහට එදා බුද්ධ ශ්‍රාවකයන්ට පැහැදිලිව පිරිසිදුව මාර්ගෝපදේශයක් දුන්නා. මේ ධර්මය භාවිතා කළ යුතු ආකාරය සහ මේක වැරදි විදිහට භාවිතා කරන්න එපා කියන එක. යම් කෙනෙක් චීවර පිණ්ඩපාත සේනාසන ලබා ගැනීමේ චේතනාවක් එහෙම නැත්නම් මුදල් ලිපීමේ චේතනාවක් අදනවා. අද ඔය චීවර පිණ්ඩපාත සේනාසන නෙමේ අද ඉති බවා බව හේතුව ඔය සමහර දේශකයෝ රුපියල් 50,000යි 60,000යි තව නොයෙක් ගණන් අය කරන එක තමයි ඉති බවා බව හේතුව. එක කිසිසේත්ම බුද්ධ ධර්මයට ගැලපෙන්නේ නැහැ. අර ලෝකානුකම්පාවේ හිතයසි ආකාරයට දේශනා කරන දෙයක්ුත් නෙමෙයි. කියන්නේ දේශනා කරන්නේ ධර්මයකුත් නෙමෙයි. ඉතින් ඒක නිසා ඒ වගේම තව බොහෝ තැන්වල ගොඩනැගිල්ලක් හදන්න බෝකොටුවක් හදන්න තාප්පයක් හදන්න මේ ප්‍රසිද්ධියට පත් කළා ධර්ම දේශනාවක් කරනවා. ඒ ධර්ම දේශනාව නිකන් පිටින් පේන දේ ඇතුළේ තියෙන්නේ ඊට වඩා හුඟක් වැරදි දෙයක්. අර චීවර පිණ්ඩපාත සේනාසන ඉති බවා බව හේතුව ඒ නිසා මේක ණය වෙන වැඩ. ඒ ණය වෙන වැඩ කවදා හරි ඒ වගේ වැරදි චේතනාවක් ඇතුව මේ උතුම් ධර්මය දේශනා කරන අයට කවදා හරි සංසාරේ ආපහු ගෙවන්න වෙනවා. ඉතින් ඒක නිසා මේ උතුම් ධර්මය කිසිම අවස්ථාවක ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් ප්‍රසිද්ධියක් බලාපොරොත්තුවෙන් ප්‍රචාරයක් ප්‍රණාමයක් ප්‍රබෝධයක් ප්‍රශංසාවක් බලාපොරොත්තුවෙන් දේශනා කළ යුතු දෙයක් නෙමෙයි. අඩුගානේ කාගෙන්වත් මේ සතුටු හිනාවක්වත් බලාපොරොත්තු වෙන් මේ ධර්මය දේශනා කළ යුතු නෑ. නිසා ඒ අයටත් මේ මග මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට උපකාරවන ආකාරයට පිරිසිදු චේතනාවක් ඇතුව මේ දහම ධර්මය අර දුගතියට යන පුද්ගලයන්ව දුගතියෙන් බේරා ගැනීමට සහ ඒ දුගතියෙහි ගැසිරෙන පුද්ගලයන්ව සුගතියට පත් කිරීම සඳහා මේ ධහම භාවිතා කළේ. ඒක අවසාන පරමාර්ථය නෙමේ. අවසාන පරමාර්ථය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් බුද්ධකාරක ධර්මයන් පූර්ණය කර ගැනීම. ඒ මිසක් බුදුහාමුදුරුවෝ මේ ධහම දේශනා කළේ ධ්‍යාන ලබන්න නෙමේ, අභිඥා ලබන්න නෙමේ, ඉද්ධි ප්‍රාතිහාර්ය පාන්න මැජික් පෙන්නන්න නෙමේ, අහසින් යන්න නෙමේ, අර දිව ඇස දිව කන දිව මන ලබන්න නෙමේ. මේක දේශනා කළේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට බව ඉතාම පැහැදිලිව දේශනා කර වදා. ඒක නිසා මේක කවුරුත් අද තේරුම් ගත යුතුයි. මේ කිංටි සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. ඕක බොහෝ අය කියවනවත් ඇති. හැබැයි කිසි කෙනෙක් මේ බුද්ධ ආගමේ ඔය සූත්‍රය මතු කරලා පෙන්වන්නේ නැහැ. ඕක මොනවද තියෙන්නේ කියලා දැන් ඕක පරිවර්තනය කරලා තියෙනවනේ ඔය පරිවර්තකයෝ. නමුත් ඕක කිසිසේත්ම මේකේ තියෙන වටිනාකම, මේ ධර්මයේ තියෙන වටිනාකම ඒ අය මතු කළේ නැහැ. මතු කරන්න බෑ. මතු කළොත් මොකද වෙන්නේ? එයාගේ ව්‍යාපාරයේ ජීවන මාර්ගයේ යැපීම් රටාව නැති වෙනවා. ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතුයි. තමන්ගේ මේ විමුක්තිය සාක්ෂාත් කරගන්න මිසක් මේ ධර්මය වෙනත් දෙයකට භාවිතා කිරීම යම් වරදක් පාපයක් ආපත්‍යක් වෙනවා. ඒක තේරුම් ගත යුතුයි. ඊළඟට මේ ධර්මය පිළිබඳවම තවත් එක කාරණාවක් මේ අංගුත්තර නිකායේ තියෙන සූත්‍ර ගණනාවක් ආශ්‍රයෙන් දේශනා කරන්නට අවශ්‍යයි, පෙන්න දෙන්නට අවශ්‍යයි. මේක තමයි මේ බුද්ධ දේශනාවේ ආනන්තරික පාප කර්ම පහක් තියෙන බව බුද්ධ දේශනාවේ අංගුත්තර නිකායේ බොහෝ සූත්‍රවල පැහැදිලි කරලා කියලා දීලා තියෙනවා. අංගුත්තර නිකායේ තියෙන පරිකුප්ප සූත්‍රයේ, ဒုတိය සික්ඛාපද සූත්‍රයේ, එවාගෙම සත්තක්කත්තු පරම සූත්‍රයේ මේ වගේ සූත්‍ර ගණනාවකම බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා පංච ආනන්තරික පාප කර්මය. පංච ආනන්තරික පාප කර්මයන් කියන්නේ මේ කර්ම අතරින් ඵල විපාක දෙන බලවත්ම දේවල්. මේක පංච ආනන්තරික පාප කර්මක් තියෙනවා. ඒ වගේම ආනන්තරික කුසල ධර්මක් තියෙනවා. ආනන්තරික සම්මාපත්තිත් තියෙනවා. හොඳට නරකට දෙපැත්තටම තියෙනවා මේ ආනන්තරික දේවල්. ඒක නිසා මේ ආනන්තරික කියන වචනේ තේරුම අතරක් පතරක් නැතුවම එක දිගටම ඵල විපාක දෙන යමක් ඇද්ද, හොඳ හෝ නරක හෝ, ඒ දෙකම ආනන්තරිකයි. එනිසා ආනන්තරික පාප කර්ම පහක් තියෙනවා. එවගම ආනන්තරික කුසල ධර්මයකුත් තියෙනවා. ආනන්තරික ඵල සමාපatti බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මේකත් තේරුම් ගන්න ඕන. එතකොට ආනන්තරික කියන්නේ අන්තරික. අන්තරික කියන්නේ අතරක් නැතුවම යමක් ඵල විපාක දෙනවා නම් ඒ වේගය හොඳ හෝ නරක හෝ ඒක ආනන්තරික දෙයක්. එනිසා මේ ආනන්තරික පාප කර්ම පහක් තියෙනවා විග්‍රහ කළ බුද්ධ දේශනාවේ. ඔය පරිකුප්ප සූත්‍රයේ ද්විතීය සික්ඛාපද සූත්‍රයේ බොහොම කෙටි සූත්‍ර මේ දෙකේම තියෙන්නේ පංචමේ භික්කවේ අපායික නිරයක පරිකුප්පා අතේකිච්ඡා. යම් කිසි කෙනෙක් පංචමේ මේ ආනන්තරික පස්පව් පස්කර්ම කළොත් ඒ පුද්ගලයාට අපායික නිරයක, අපායට නිරයට හෝ අපායට යනවා අතේකිච්ඡා. මේ හරියට එක පාට පොළොව බලාගෙන යනවා කියන සිංහල භාෂාවෙන් ඔය පරිවර්තකයෝ සාහිත්‍යකාරයෝ කිව්වේ මෙන්න මේ අතේ කිච්චා. ඒ නිසා බලා ඉන්නදී ඵල විපාක දෙනවා කියන එකයි අතේ කිච්චා. ඒ මිසක් මේ පොළොව බලාගෙන ගියේ නැහැ කවුරුවත්. නමුත් ඒ පුද්ගලයා ඒ ආනන්තරික පාප කර්මයක් කළාට පස්සේ ඒ පුද්ගලයාට මරණ මොහොතේ, අවසාන මොහොතේ වෙන කිසිම චේතනාවක් මතුවෙන්නේ නැහැ. ඒකයි ආනන්තරික පාප කර්මයන් කියුවේ. මේ ආනන්තරික පාප කර්ම පහක් තියෙනවා බුද්ධ දේශනාවට අදාළව මේ පරිකුප්ප සූත්‍රයේ ද්විතීය සික්ඛාපද සූත්‍රයේ. තමන්ව බිහි කළ මව මැරීම, තමන්ව බිහි කළ පියා මැරීම, අරහතුන් වහන්සේගේ දිවි තොර කරමිය අරහතා ජීවිතා බොරෝපිතා, ඊට පස්සේ තථාගතස්ස දුට්ටේන චිත්තේන ලෝහිතං උප්පාදිත්වා, දුෂ්ට වූ වැරදි සිතකින් ලෞතුරා බුදු කෙනෙකුගේ ලේ සෙලවීම, ඊට පස්සේ අවසානයක සංගෝ බින්නෝ බේදෝ හෝති. දැන් මේ ආනන්තරික පාප කර්මයන් තමන්ව බිහි කළ මවපියා මැරීම, අරහතුන් වහන්සේ නමක්ගේ ජීවිතය තොර කිරීම, ලෞතුරා බුදු කෙනෙකුගේ වැරදි සිතකින් ලේ සෙලවීම. දැන් ජීවක වෛද්‍යවරයා බුදුහාමුදුරන්ගේ තුවාලවලට බෙහෙත් දැම්මා, ලේ සෙලවන්න වුණා. නමුත් ඒක අර දුට්ටේන චිත්තේන නෙමේ, ඒක යහපත් පිරිසිදු චේතනාවකින් ඒක ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ නැහැ. දැන් බුදු කෙනෙක් නැහනේ අද, ලෞතුරා බුදු කෙනෙක් නැහනේ මේ කාටවත් ආනන්තරීය පාප කර්මයක් කරගන්න. ඒ වගේම ඔය අවුරුදු දැන් මෙතන මේ ඉන්න වැඩි දෙනෙකුගේ අම්මා තාත්තලා දැන් මැරිලා. ඒ වගේම කවුරුවක්වත් මේ ධර්ම මාර්ගයට එන කෙනෙක් අර පානත් ත්‍රිපාදයේ පටිවිදිත හොති වුණාම ප්‍රාණඝාත කරන්නේ නැහැ. ඒ වගේම අරහතුන් වහන්සේලා අද හොයා ගන්නත් නැහැ. ඊතර බහුලව මරණයට පත් කරා. මේ හතරම සිදුවීම අද අභව්‍යයි. නමුත් අද බහුලවම මේ රටේ මේ බෞද්ධ රටේ සිදුවෙන ආනන්තරික පාප කර්මය තමයි නොදැනීම නිසා අඥානකම නිසා මේ සංගෝ බින්නෝ බේදෝ කියන ආනන්තරික පාප කර්ම. මේ සංගෝ බින්නෝ බේදෝ කියන මේ ආනන්තරික පාප කර්මය පිළිබඳව කිසිම දරුවෙකුට පොඩි හාමුදුරු නමකට පිරිවෙනක කොහේ තැනකදවත් නිවැරදිව උගන්නන්නේ නොදැනීම නිසා අඥානකම නිසාද මේක හොරෙන්ම වහන වහලා වෙනස් කරනවාද කියලා යම් සැකයක් තියෙනවා. මොකද මේ සංගෝ බින්නෝ බේදෝ කියන එක හාමුදුරු දෙනමක් තරහ කිරීම හෝ පන්සල් දෙකක් නිකාය දෙකක් බේද කිරීම හෝ නෙමෙයි. හාමුදුරු දෙනමක් පුද්ගලයෝ දෙන්නෙක් අතර එහෙම බේද කිරීමක් බින්න කිරීමක් නෙමෙයි මේකේ. සංගෝ බින්නෝ බේදෝ කිව්වේ සංඝ කිව්වේ ක්‍රියාපදය. මේ සංසාර සම්බන්ධය ගසා බිඳ දමන්නට උපකාරක ධර්මය බේද කිරීම බින්න කිරීම සංඝ බේදයයි. ඒ මිසක් සංඝ කියන්නේ මේ පුද්ගලයෙකුට නෙමෙයි. මේක හොඳටම තේරුම් ගත යුතුයි. මගඵලලාභී උත්තමයෙකුට සංඝ කියනවා. නමුත් මගඵලලාභී කෙනෙක් කීයටවත් ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කරන්නේ නැහැ. මොකද වීතරාගී වීතදේශී වීතමෝහි එයව කාටවත් බේද කරන්න බින්න කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මෙතන මේ සංගෝ බින්නෝ බේදෝ කිව්වේ මොකද්ද කියන දේ හොඳට තේරුම් ගත යුතුයි. මේ පිළිබඳව බුදුහාමුදුරුව ජීවමානව වැඩ ඉන්න කාලෙම මේ පිළිබඳව ලොකු සාකච්ඡාවක් ගැටලුවක් ප්‍රශ්නයක් එදා හිටිය භික්ඛුන්ට මේ බුද්ධ ශ්‍රාවකයන්ට තිබුණා. කොහොමද මේ සංඝ බේදය සිද්ධ වෙන්නේ කියලා. ඒ අනුව එදා බුදුහාමුදුරුව ජීවමානව ඉන්න කාලේ බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මේ පිටු අංක 10 තියෙනවා සංඝ බේද සූත්‍ර ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතේ සංඝ බේද සූත්‍ර 2-3 තියෙනවා. ඒ වගේම පඨම ආනන්ද සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. එදා හිටිය භික්ඛුන් වහන්සේලා බුදුහාමුදුරන්ගෙන් ඇහුවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මෙවා මේ ත්‍රිපිටකයේ තියෙන බුද්ධ භාෂිතය. මං කියන්නේ ඒවා නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. සංගෝ බේදෝ බේදෝ බිනෝති බන්තේ උච්චති කිට්ටාවතානුකෝ බන්තේ සංගෝ බින්නෝ බේදෝ හෝතිටි කියලා එදා හිටිය උපාලි කියලා මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇහුවා. තම මගපල ලාබී නොවන කෙනෙක් බුදුහාමුදුරන්ගෙන් ඇහුවා. බන්තේ කියන්නේ බුදුහාමුදුරන්ට ආමන්ත්‍රණය කරපු නම. උච්චති කිට්ටාවතානුකෝ බන්තේ සංගෝ භාග්‍යවතුන් වහන්සේ මේ සංඝ බේදය කියලා බොහොම පිරිසක් කතා කරනවා. මෙහෙම වචන ටිකක් පාවිච්චි කරනවා. කොහොමද මේ සංඝ බේදය කෙනෙක් අතින් සිද්ධ වෙන්නේ? මොන ක්‍රියාවකින්ද, මොන වැඩකින්ද? කිට්ටාවතානුකෝබන්තේ සංගෝබින්නෝ බෙදෝ හෝති කියලා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. එතකොට ඒ උපාලි හාමුදුරන්ට බුදුහාමුදුරුව උත්තර දෙනවා, ඉද උපාලි බික්කු අදම්මන් ධම්මෝති දීපෙන්ති, ධම්මං අදම්මෝති දීපෙන්ති සංගෝ පින්නෝ බේදෝ. අවිනයං විනයෝති දීපෙන්ති, විනයං අවිනයෝති දීපෙන්ති සංගෝ පින්නෝ බේදෝ. අභාසිතං අලපිතං තථාගතේන භාසිතං ලපිතං තථාගතේනාති දීපෙන්ති, භාසිතං ලපිතං තථාගතේන අභාසිතං අලපිතං තථාගතේනෝති දීපෙන්ති, අනාචින්නම් තථාගතේන ආචින්නම් තථාගතේනෝති දීපෙන්ති, ආචින්නම් තථාගතේන අනාචින්නම් තථාගතේනෝති දීපෙන්ති, අපඤ්ඤත්තං තථාගතේන පඤ්ඤත්තං තථාගතේනෝති දීපෙන්ති, පඤ්ඤත්තං තථාගතේන අපඤ්ඤත්තං තථාගතේනෝති දීපෙන්ති. තේ ඉමේ දස වස්තු ඒ අවක්කස්සන්ති අපක්කස්සන්ති ආවේනිකම්මානි කරෝති මොක්කං උද්දිස්සන්ති එතාවතානුකෝ උපාලි සංගෝ බින්නෝ බේදෝ කියලා බුදුහාමුදුරුව මේ උපාලි හාමුදුරන්ට කිව්වා. උපාලි හාමුදුරන්ට මේක දේශනා කළාම මේක ගින්නක් වගේ ඇවිලුණා බුද්ධ ශ්‍රාවකයන් අතර. එදා හිටිය ඒ ගමන ආනන්ද හාමුදුරුව ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් ඇහුවා නැවත ප්‍රශ්නයක්, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්ස මේ උපාලි හාමුදුරන්ට මේ සංඝ වේදයක් සූත්‍රයක් දේශනා කරලා තියෙනවා, ඒක මටත් දේශනා කරන්න කියලා. ඒ ගමන මේ පඨම ආනන්ද සූත්‍රය අංගුත්තර නිකායේ තියෙනවා දසක නිපාතේ. මේ කරුණු 10ම නැවත බුදුහාමුදුර ආනන්ද හාමුදුරන්ට දේශනා කරලා කිව්වා, මෙන්න මේ කරුණු 10 නිසයි සංඝ බේදය සිදුවෙන්නේ පුද්ගලයෙක් අතින් කියලා. මේකේ ඉතාමත්ම වැදගත් වචනයක් තියෙනවා, දීපෙන්ති. ඔය 10ම අග කෙරෝලේ හැම එකකම අවසාන වෙන්නේ දීපෙන්ති කියලා. දීපෙන්ති කියන්නේ යම් කෙනෙක් නිවැරදිව ප්‍රත්‍යක්ෂව දැන නොගෙන නොදැන අනුමානින් මේ බුදුහාමුදුරුව දේශනා කරපු දේ තවත් කෙනෙකුට එක්ක පොතක් ලියලා එක්ක දේශනා කරලා පණ පිහිටවලා කියනවා බුදුහාමුදුරුව කළේ දේශනා කළේ මෙන්න මේකයි, අර්ථය මේකයි, අර බුදුහාමුදුරුව දේශනා කළේම මේ අටකරා තීන පදා අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ කියපු ගමන් අර බුද්ධ භාෂිතේ ලපිතය අලපිතය අභාෂිතය වුණා. ආචින්න දේශනාව අනාචින්න දේශනාව වුණා. අර පුද්ගලයා මේක අහලා මේ කියපු දේ හරි කියලා හිතලා වැරදි පාරකට යොමු වෙලා අතරමං වුණොත් ඒක තමා දීපෙන්ති. ඉතින් ඒ නිසා දැන් ඔය අස්ස සති පස්ස සති අසපස්ස කවුරු හරි කිව්වා පස්සෙ කාලෙක ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම ගැනීම පිටකිරීම කියලා. දැන් මේක අනුව අතීතේ දැන් බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේක කියලා ඊට පස්සේ තව නොයෙකුත් බුද්ධඝෝෂ හාමුදුරුවෝ කියපු දේ ගරුකොට ගුරුකොට පොත් ලියලා කියලා භාවනා මධ්‍යස්ථාන පවත්වාගෙන යන ලංකාවේ බොහෝ අය ඉන්නවා බොහොම අය මිනිසුන්ට කියා දෙනවා බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ආශ්වාස ප්‍රාශ්වාස කිරීම තමයි අස පස්ස කියලා. මේක බුද්ධ භාෂිතේ ලපිටේ මගදී භාෂාව අලපිටේ අභාෂිතය කිරීමක් අචින්න දේශනාව අනාචින්න කිරීම. ඉතින් ඒක නිසා දැන් අර හුස්ම ගැනීම පිටකිරීම කියන ක්‍රමය යම් කිසි කෙනෙක් දිගටම පාවිච්චි කළ භාවිතා කරලා යමෙක් අසඤ්ඤ තලයට පත් වුණොත් ඒක සංඝ භේදයට පත් වෙනවා. අනාර්ය ධ්‍යානයක් ලැබුවොත් සංඝ භේදයට හේතු වෙනවා. වැරදි පාරකට යොමු වුණොත් සංඝ භේදයට හේතු වෙනවා. ඒ නිසා මේ සංඝ භේදය කියන්නේ මේ උතුම් බුද්ධ ධර්මය. බුද්ධ ධර්මය කියන්නේ භව උදුරා දමන ක්‍රමය. බුදුහාමුදුරුවෝ දේශනා කරපු බුද්ධ භාෂිතේ ලපිටේ කිව්වේ භව උදුරා දමන්නට උපකාරක වන පරිදි දේශනා කරපු බුද්ධ වචනය. මේ බුද්ධ වචනය එක පරිවර්තනය කරලා එක වෙන භාෂාවකින් එක වැරදියට මේකේ වචන පදපරම ලෙස පරිවර්තනය කරලා මේක කළොත් ඒ අනුව ධර්මය විකෘති වුණොත් එතෙන්දි සංඝ භේදය වෙනවා. එහෙමනම් කවුරුත් කල්පනා කරන්න ඕන මේ බුද්ධ භාෂිතයේ තියෙන මජ්ජි මා පටිපදා කියන එක කිසිසේත්ම බුද්ධ භාෂිතේ අද තියෙන අර්ථය නෙමෙයි. මේ මජ්ජි මා පටිපදා කියන වචන තුනේ තියෙන්නේ මා කියන වචනේ තියෙන්නේ මිදි නිදාසි. මජ්ජි කියන්නේ මත්වීම. මත්වීම විග්‍රහ කරලා තියෙනවා විභංග ප්‍රකරණේ. රාගයෙන් මත් වෙනවා, ද්වේෂයෙන් මත් වෙනවා, මෝහයෙන් මත් වෙනවා, මානයෙන් මත් වෙනවා, කුලයෙන්, බලයෙන්, නිලයෙන්, තනතුරෙන්, යොබ්බණයෙන් මේ ආදී කොට ඇත්තා වූ මත් වෙන කාරණා 21ක් තියෙනවා. ඒ 21ෙන් මිදී නිදහස් වන පිළිවෙත ප්‍රතිපදාව තමයි මජ්ජි මා පටිපදා. මේ මජ්ජි මා පටිපදා කියන එක පස්සේ කාලෙක සුද්ධා යෝජන පරිවර්තනය කරද්දී තේරුම් ගන්න බැරි වුණු පෘථග්ජන පුද්ගලයෝ මිඩල් පාත් කියලා පරිවර්තනය කළා. මිඩල් පාත් කියන එක පස්සේ කාලෙක සොයිස මහත්තයා මැද මාවත මැදුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපදාව කියලා පරිවර්තනය කළා. මේක තමයි මේ බුද්ධ භාෂිතේ ලපිටය අලපිටය අභාෂිතය කරලා ආචින්න දේශනාව අනාචින්න දේශනාව කරලා ධර්මය අධර්මය කරපු තැන. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් ධර්මයක් දේශනා කරනකොට තවත් කෙනෙකුට කියනවා නම් මේ නිවනට බුදුහාමුදුරුවෝ දේශනා කළේ මැද මාවතක් කියලා ඒක සහ මුලින්ම සංඝ භේදයක්. ඒ වගේම අටක්කරා තීන පදා කියන එක මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියනෝ නම් ඒක සංඝ භේදයක්, අනන්තරී පාප කර්මයක්. ඒ වගේම භවෝ භවං කියන එක යම් කිසි තැනකදී භවය කියලා යයක් දැම්ම යන්නක් එකතු කරගත්තොත් බුද්ධ භාෂිතේ නැති දෙයක් යයන්. එනිසා භවය කියලා එකක් බුද්ධ භාෂිතේ නැහැ. එම දැම්මත් අර ධර්මය අධර්මය වෙනවා, ආචින්න දේශනාව අනාචින්න වෙනවා. එනිසා මේ බුද්ධ භාෂිතේ බුද්ධ ධර්මය ආචින්න දේශනාව. ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජන විවරණ උත්තානි කම්මන්. මේක උපකාර වෙන්නේ උත්තානි කම්මන්ති කියන්නේ මේ ලෝකයෙන් එතර වෙලා උත්තර අනුත්තර තත්වයට පත් වෙන්නට. ඒ අනුත්තර තත්වයට පත් වෙන්නට බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ධර්මය ආචික්කනා දේශනා, ආචින්න දේශනා. මේක ඒ මග වහන විදිහට වචන වෙනස් කරලා, පදවැල් වෙනස් කරලා කිව්වොත් එහෙම ඒ මාගදී භාෂාවේ තමයි අනිච්ච දුක්ඛ අනාත්ත. අපි දැන් මේ සිංහල භාෂාවෙන් මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කියනවා. මේක ආචින්න දේශනාව, අනාචින්න කිරීමක්. බුද්ධ භාෂිතය ලපිතය, අලපිතය අභාෂිතය කිරීම. එනිසා වෙන භාෂාවකට පරිවර්තනය කරද්දී බුදුහාමුදුරුවෝ මේක විනය නීතියක් හැටියට චූලවග්ග පාළියේ නීතියක් පැනෙව්වා. මේ උතුම් මාගදී බුද්ධ භාෂිතය කිසි කෙනෙකුට වෙනත් මේ ජීවි භාෂාවකට එහෙමනම් මේ එදිනෙදා භාවිතා කරන භාෂාවකට පරිවර්තනය කිරීම තහනම් කළා. විනය නීතියක්ම පැනව. නමුත් අර සුද්ධා, අර ජොජ්ජන කියන සුද්ධා මේ අනුදැන මේ උතුම් බුද්ධ ධර්මය ඉංග්‍රීසි භාෂාවට word to word translation එකක් හැටියට පද පරම විදියට පරිවර්තනය කළා. ඒ පරිවර්තනය පස්සේ කාලෙක මේ හෙළබිමේදීත්, සොයිසා කියන මහත්තයෙක් එංගලන්තයේදීත්, ඒ ඉංග්‍රීසි පරිවර්තනය සිංහලට පරිවර්තනය කළා. මේ දෙකම අර බුද්ධ භාෂිතය ලපිතය ආචින්න දේශනාව ධර්මය අධර්මය කිරීමක්, වැරදිසේ පාවිච්චි කිරීම. ඒ නිසා මේ උතුම් ධර්මය ඒ විදිහට එක එක ඕනෑ ඕන විදිහට එක එක මිනිසුන්ට එක එක භාෂාවෙන් මේ උතුම් බුද්ධ මාගදී ශබ්ද සංඥා එහෙම පරිවර්තනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒක ආනන්තරික පාපකර්මයක් වෙනවා. ඉතින් ඒක නිසා මේක අපි බොහොම අනුකම්පාවෙන් කියන්නේ මේ රටේ බෞද්ධ ගිහි පැවිදි දෙපිරිසටම මේ උතුම් බුද්ධ ධර්මය පොත්වල ලියලා ළමයින්ට දහම් පාසල් වලට, ඒ වගේම ඔය නොයෙකුත් පොත් හැටියට ලියනවා. මේ ලියන සියලුම දෙනා යම් කිසි කෙනෙක් අර විසුද්ධි මාර්ගය ගුරු කොට ගරු කොට ලිව්වනම් ඒ වැරදිදේ. ඒක මේ ආචින්න දේශනාව අනාචින්න වෙනවා. බුද්ධ භාෂිතයේ ලපිතය, අලපිතය අභාෂිතය වෙනවා. ඒ වැරදිදේ අහලා දැනගෙන ඉගෙනගෙන කියලා යම් කිසි කෙනෙක් ඒක අනුගමනය කරලා අතරමං වී වුණොත්, ඒ අනුව වැරදි පාරේ ගියොත්, නිවන වහගත්තොත්, ප්‍රමාද කරගත්තොත්, ඒක ආනන්තරික පාප කර්මයක් වෙනවා. ඒක නිසා මේක ඉතාම බරපතල දෙයක්. මේ සංඝ බේද සූත්‍රයේ දේශනා කරපු දේ මේක මේ රටේ විශේෂයෙන්ම පොහොය දවස්වල සියලු තැන්වල, විශේෂයෙන් ගුවන්විදුලිවල ඔය චැනල්වල, ඒ වගේම රූපවාහිනීවල, පන්සල්වල නොයෙකුත් තැන්වල ධර්ම දේශනා කරන පැවිද්දන් සහ ගිහියන් අතින් මේ සංඝ භේදය සිද්ධ වෙනවා. මේ සංඝ භේදය සිද්ධ වුණොත් මේක සදහටම සතර අපාගත වෙන්නට හේතුවක් වෙනවා. ඒ නිසා අපි මේ දැන් අද පටන් මේ බුද්ධ ශාසනයට ඇතුළු වූ අර නිබ්බාන සත්‍යක්‍රියාය කියලා මේ කසාවටම් ගහෙත්වා කියලා මේ නිවන් මඟ හොයන්නට කසාවට හැඳගත්ත සපත කර පැවිදි බික්කු බික්කුණී පිරිසට විශේෂයෙන්ම අනුකම්පා සහිතව මේක පෙන්න දෙන්න ඕන. වැඩි වෙලාවක් තමන් අතින් මේ ධර්මය අනුමානෙන් කියලා අර පොතේ අර අටුවාවේ මෙහෙම තිබ්බා, මේ අටුවාවේ මෙහෙම තිබ්බා, අර පණ්ඩිතයා මෙහෙම කියලා තියෙනවා, අරහාමුදුරන්ගේ පොතේ මේක තියෙනවා, විසුද්ධි මාර්ගයේ මෙහෙමයි කියලා තියෙන්නේ, රේණුකාණ්‍ය හාමුදුරන්ගේ පොතේ මෙහෙමයි කියලා තියෙන්නේ. තවත් අර මා සමනෝ ගරු අර පිළිගත්ත ශ්‍රමණයන්ලා මෙහෙමයි කියලා තියෙන්නේ කියලා මේ බුද්ධ භාෂිතය අලපිටය අභාෂිතය කළොත් ඒක ආනන්තරික පාප කර්මයක් සංඝ බෙදයට අදාළ. ඉතින් ඒක නිසා අද ජීවත් වෙන ඉදිරියටත් මේ ධර්මය දේශනා කරන සියලුම දෙනාගේ කෙරෙහි ඇති වූ අනුකම්පාවකින් මේ සංඝබේද කර්මය ආනන්තරික පාප කර්මයෙන් ඒ අයවත් මුදවා ගැනීමේ ඒකායන පරමාර්ථයෙන් මේ සංඝබේද සූත්‍රය පැහැදිලි කරලා පිරිසිදුව ඒ අයටත් තේරුම් ගන්න පුළුවන් විදිහට මේ සරලව දේශනා කරනවා. ඒ නිසා තමන් දහම නිවැරදිව නොදන්නවා නම් ඒක තවත් කෙනෙකුට වැරදිව නොකිය යුතුයි. එයා අතරමං වන විදිහට කිව්වොත් ඒක අනන්තරිය පාප කර්මයක් වෙනවා. මේ බුද්ධ දේශනාව එහෙම ඕන ඕන විදිහට ඕන ඕන අයට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඒක වැරදි හේතුවක් කොට වැරදි ඵලයක් උරුම වෙනවා, අනන්තරික පාප කර්මයක් වෙනවා, තමන්ගේ නිවන කල්ප කාලාන්තරයකට වැහෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. විශේෂයෙන්ම සන්දේශනාවක් තේරුම් නොගෙන ද්වතාව ධර්මය තේරුම් කරන්නට බැරුව ත්‍රිපරිවට්ඨය පිළිබඳව අදහසක් නැතුව චතුරාර්ය සත්‍ය ධර්මය පටිච්ච සම්පාද ධර්මය ගැන නිවැරදි දැක්මක් නැතුව යමෙක් මේ ධර්මය ලියනවා නම් කියනවා නම් දේශනා කරනවා නම් එතෙන්දී ඒ පුද්ගලයාට අර යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ කියන එක කරන්න බෑ. ඒ කියන්නේ සූත්‍රයට ධර්මයට බහගලපා බලා ණය විනයට සසඳා බලා මේ ධර්මය භාවිතයට ගන්න බෑ. එහෙම වැරදි තත්ත්වයක් තියෙනවා නම් මේක සංඝබේදයට අදාළ වන නිසා ආනන්තරික පාප කර්මයක් වන නිසා බොහොම පරිස්සම් විය යුතු. ඒ නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ උතුම් බුදු එම එක එක්කෙනාට ඕන විදියට තම තමන්ගේ මතයට ගැලපෙන විදියට දේශනා කරන්න, කියන්න, ප්‍රකාශ කරන්න හොඳ නැහැ. තමන්ගේ දැනුම පාවිච්චි කරලා අනුමාන ඥාණයෙන් කොහොමත් කියන්න හොඳ නැහැ. තමන්ට දැක්මක් ආවොත්, දැක්මක් ලැබෙනවා, ඥානතු පස්සතු, ඒ අනුව පසක් කොට දැකගත්තට පස්සේ ඕනි කෙනෙකුට අර යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ ආකාරයට ධර්මය හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා කියන්න පුළුවන්, දේශනා කරන්න පුළුවන්. ඒ අනුව ඒ පුද්ගලයාටින් කීයටවත් අනන්තරික පාප කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක ඉතාමත්ම වැදගත් දෙයක්, විශේෂයෙන්ම පැවිද්දන්ට මේක ඉතාමත්ම වැදගත්. මේක අනුකම්පා ඇතිව මේ ආනන්තරික පාප කර්මයෙන් බේරා ගැනීමේ ඒකායන චේතනාවෙන් මේ සංඝ බේද සූත්‍රයත් අනන්තරික පාප කර්ම සූත්‍රයත් දේශනා කළා, පැහැදිලි කළා. ඒ මිසක් කවවත් පරාද කරන්න, කවුරුවත් කරන වැඩේ වැරදි කියන්න නෙමේ. ඒ අයවත් මේ වරදින් පාපයෙන් මුදවා නිදහස් කරගන්නයි මේ දේශනාව, මේ සංඝ බේද සූත්‍රය. කාලයකට පස්සේ මං හිතන්නේ අවුරුදු 1000කට වඩා අතීතේ මේක වෙනස් කරගෙන සංඝ බේදය කියන්නේ හාමුදුරු දෙන්නෙක් තරහ කිරීම, පුද්ගලයෝ දෙන්නෙක් එක පන්සල් දෙකක් එක නිකාය දෙකක් බේද කිරීම කියලා තමයි අද දහම් පාසල්වල පිළිවෙන්වල සියලු දෙනාට උගන්වන්නේ. මේක සහමුලින්ම වැරදි දෙයක්. ඒ වැරදි ඉගැන්වීම නිසාම තමයි මේ සංඝ බේදය සිද්ධ වෙන්නේ දිගින් දිගටම දිගින් දිගට. ඒක නිසා නිවැරදිව කවුරුත් තේරුම් ගන්න ඕන මේ සංඝ බේදයට මුල් වෙන හේතු වෙන දේ මොකද්ද, ඒකෙන් වැළකෙන්න. හොඳයි, එහෙනම් දැන් මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් තව පැයක් විතර තියෙනවා, ඕන කෙනෙකුට අහන්න පුළුවන්. මේ සංඝ බේදයේ ආනන්තරික පාප කර්මය සිදු වෙන්නේ ওই නාමික ලේබල් බෞද්ධයන් අතින් මිසක් වෙන කිසිම ආගමිකයෙක් අතින් ওই ආනන්තරික පාපය සංඝ බේදයේ සිද්ධ වෙන්නේ නැහැ. ඒකත් හොඳට තේරුම් ගන්න ඕන. පොය දවසකට විශේෂයෙන්ම ওই වෙසක් පොය 15ක පොය දවසට මේ රටේ ඔය දේශකයෝ අතින් මේදී බහුලව සිදුවෙන එකක් තේරුම් ගන්න.
අවසරයි ප්‍රහාමුදුරුවනේ, ඔබ වහන්සේ දේශනා කළ සංඝ බේදය කිරීම ආනතරී පාප කර්මයක් කියලා. එතකොට අපි ඉගෙන ගනිද්දි සිලබස් එකේ ඉගෙන ගනිද්දි දැන් බුදුදහම ඉගෙන ගනිද්දි අපි ඒ විදිහට ඉගෙන ගත්තා, ඉගෙන ගෙන ඉවරලා ඒ දේවල් අපිට අංගමල්ලාට කියලා දුන්නා. ඒ වගේම විතරමක් වෙයි පින් කඩියුත්තක් කරනවා නම් හාමුදුරනම නිවසේ වැඩමවලා ධර්මදේශනා කරනවා. එතකොට ඒ දේවල් කරවද්දී අපේ අතිනුත් සංඝ වේදී සිද්ධ වෙනවාද?
දැන් මෙහෙමයි, මේකේ සංඝ වේදී සිද්ධ වෙන්නේ දැන් ඔය දහම් පාසල් වලට පොත් ලියලා විෂය නිර්දේශයක් ඇතියට ඉදිරිපත් කළ පුද්ගලයාට තමා මේකේ සංඝ බේදය බරපතල තත්ත්වයට අයිති වෙන්නේ. නමුත් ඒ වැරදිදේ වැරද්දක් බව නොදැන දිගින් දිගට මේ වැරද්ද පවත්වාගෙන යන පුද්ගලයාටත් අර ආනන්තරික පාප කර්මයක් කෙලින්ම නොවුනත් ඒකට උපස්තම්භක උපඝාතක කර්මයක් උපපීඩක කර්මයක් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේ වැරදි දේ දිගටම පරම්පරා ගණනාවක් දැන් මේ ලංකාවේ මිනිසුන්ට ළමයින්ට දහම් පාසල් ළමයින්ට ඔය බුද්ධාගම කියලා බුද්ධාගම විෂය හැටියට උගන්වගෙන ඉගන්වගෙන එනවා. නමුත් මේ නිවන ඒ ඉගැන්වීම නිසාම වැහෙනවා. ඉතින් ඒක නිසා මේක දිගින් දිගටම දැන් පරම්පරා ගණනාවක් මේ වරද සිදු වෙමින් සිදු කරමින් පාර්ථා ගනිමින් යනවා. ඒක නිසා අර මේ විෂය නිර්දේශය කරපු පුද්ගලයාට තමා මේකේ අර මූලික පොත ලේඛනයක් හැටියට ලියපු පුද්ගලයාට තමා මේකේ බරපතල වරද එන්නේ. ඒ නිසා මේ පොත ලියපු පුද්ගලයාට ඒක තව කල්ප කාලාන්තරයක් යනකම් මේ වරද පාපය පටිසන්ධිනවා, ඵල විපාක දෙනවා, අන්තරික පාපයක් හැටියට ඵල විපාක දෙනවා. මේක මේ බුද්ධ ධර්මයට අනුව මේක මහා අමුතුම ආකාරයක ඵල විපාක දෙන දෙයක්. අපි හිතමු මේකට උදාහරණයක් අරගෙන ඔන්න යම්කිසි මිනිහෙක් දැන් එක්තරා ලෝකේ හිටිය ලොකුම ඥානවන්තයෙක් විද්‍යාඥයෙක් අර ලෝක යුද්ධ අවස්ථාවේ තමන්ගේ විරුද්ධකාරයන්ව මඩින්න මරන්න විනාශ කරන්න යුද්ධෙන් ජය ගන්න පරමාණු බෝම්බයක් හැදුවා. මේ පරමාණු බෝම්බය හැදුව පුද්ගලයා එදා පරමාණු බෝම්බය හදලා යුද්ධෙන් ජය ගන්න බොහොම නම්බුනාම මිල මුදල් මේ ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් වුණා. ඊට පස්සේ ඒ විද්‍යාඥයත් මැරුණා. ඒ විද්‍යාඥයා මැරුණට එයා නිර්මාණය කරපු වැරදි දේ අද යම් ඒ පුද්ගලයා මැරුණට පස්සේ ඒ පුද්ගලයා ඒ හොයාගත්ත පරමාණු බෝම්බ හදලා එදා ඉඳන් අද වෙනකම් දැන් අවුරුදු 100කට කිට්ටුයි, මේ අවුරුදු 100 තුලම ওই පරමාණු බෝම්බ හදලා පරමාණු බෝම්බෙන් නිසා යම් මිනිහෙක්ව මැරුවා නම් මරණයටපත් වුණා නම් විනාශ වුණා නම් මේ මරණයපත් වීමේ පාපයෙන් කොටසක් අර පරමාණු බෝම්බය හැදුව මිනිහට යනවද නැද්ද? දැන් ඒ පුද්ගලයා දැන් අවුරුදු 100කට පෙර මැරිලා. ඒ අවුරුදු 100කට පෙර මැරුණු පුද්ගලයා මේ වගේ වැරදි දෙයක් කළ නිසා හතර අපායි ගියා. හැබැයි ඔය හතර අපායි ඉන්න පුද්ගලයාට දැන් අද කවුරු හරි ඒ වගේ ඒ බෝම්බේ ඒ ක්‍රමයට හදලා මිනිහෙක් මැරුවා නම් විනාශයක් කළා නම් ඒකේ පාපයෙන් කොටසක් අර පුද්ගලයාට යනවා, අයිති වෙනවා. ඒක තමයි මේකේ මේ හේතුඵල ධර්ම. ඒ වගේම අනිත් පැත්තත් එහෙමයි. අනිත් පැත්තත් තේරුම් ගන්න ඕන. දැන් යම්කිසි කෙනෙක් අවුරුදු 100කට ඉස්සෙල්ලා මේ පුද්ගලයන්ට මිනිසුන්ට වතුර බොන්න සාපිපාසාව නිවා ගන්න හොඳ පින්ලිඳක් හදලා කොහේ හරි මේ හන්දියක පාරක් අයිනේ හොඳ ලිඳක් හදලා හොඳ වතුර බොන්න පැන්තාලියක් හදලා තිබ්බා. මේ පැන්තාලියෙන් ඒ පුද්ගලයා මියපරලොව ගියත් ඒ පැන්තාලියෙන් වතුර බිව්ව මිනිස්සු අවුරුදු 100කට පස්සෙත් ඒ පුද්ගලයා මැරිලා ගියාට පස්සෙත් ඒ පැම්බීලා පින් දෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ පුද්ගලයා අර කරපු යහපත් වැඩේ හොඳ වැඩේ ඒ පුද්ගලයා මිය පරලොව ගියත් ඒ පුද්ගලයාට තාමත් ඒකෙන් යහපතක් වෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ අර බුදුහාමුදුරුව මිනිස්සුන්ට ලෝකයට අනුකම්පාවෙන් මේ සංසාර දුකෙන් මුදවා නිදහස් කරන්නට දේශනා කරපු ඒ ධර්මය යම් කිසි කෙනෙක් වෙනස් කළා, විකෘති කළා, පද වැරදියට අර්ථ ගන්නලා, පද වැරදියට ප්‍රකාශ කළා, තව භාෂාවකට පරිවර්තනය කරලා ඒ බුද්ධ භාෂිතයේ නිවන් මඟ වෙනස් කළොත් ඒක නිසා ඒකෙන් තව යමෙක් අතරමං වුණොත්, නිවන වහගත්තොත්, වැහුණොත් ඒක අර කරපු පුද්ගලයාටත් ඒක නැවත නැවත කරවන පුද්ගලයන්ටත් දෙපිරිසටම ඒ පාපය අයිති වේ. ඉතින් ඒක නිසා හොඳට කල්පනා කරන්න ඕන යම් කෙනෙක් මේ වගේ මේ ධර්මය විකෘති කළොත් ඉදිරි අනාගත පරම්පරාවලට බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු ධර්මය අභාවිතයට යනවා, අවභාවිතයට යනවා වැරදි විදියට. ඒ නිසා නිවන වැහෙනවා. මේ නිවන වසා මග අවහිර කිරීමයි සංඝ වේදේ කියන්නේ, වෙන මොකක්වත් නෙමෙයි. ඒක අර උදේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ තිබුණා, ත්‍රිවිධ උප පරික්කී කියලා. දැන් අපි කියා දුන්නේ මේ පඤ්චස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ පියවර හතකින් පඤ්චස්කන්ධය උපාදානීය කර ගැනීම, උදුරා දැමීම තමයි අපි කිව්වේ. ඒ වගේම ඒ ආකාරයටම අපිට පුළුවන්කම තියෙනවා මේ ධාතුසෝ උපපරික්කටි. ධාතු හයක් තියෙනවා, ආපෝ තේජෝ වායෝ පඨවි විඥාන අවකාශ කියලා. ඒ ධාතුසෝ උපපරික්කටි කිව්වේ ඒ ධාතු හයත් අපිට පුළුවන් නම් උපාදානීය කර ගැනීමෙන් වැළකෙන්න මේ කුණු මුල් තුන උදුරා දමන්නට උපකාර වන ආකාරයට පාවිච්චි කරන්න. ඒක ඒ තව එක ක්‍රමයක්. ත්‍රිවිධ කියන්නේ තුන් ආකාරයක් තියෙනවා. තව මේ පඤ්චස්කන්ධය ගැනයි සත්තට්ඨාන කුසල සූත්‍රයේ මුලින්ම කිව්වේ. තවත් ක්‍රම තුනක් තියෙනවා. ඒක තමයි ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඥාන කියන ධාතු හය පිළිබඳව ඒ ආකාරයෙන්ම ඔය පියවරහට තේරුම් අරගෙන ඒ උපාදානීය කර ගැනීම වළක්වා ගන්න පුළුවන් නම් ඒක ධාතුසෝ උපපරික්කටි. ඒ වගේම ආයතන හයක් තියෙනවා, චක්කුසෝත ගාහන ජීවහා කාය මනෝ කියලා. ඒ ආයතන හය ඉන්ද්‍රිය ධර්ම හයක් කරලා ආයතනික රටාව උදුරදාන්න පුළුවන් නම්, ආයතිකේ බවස්මින් කරන්න පුළුවන් නම් ඒ අනුවත් ආයතිකසෝ උපපරික්කති කියලා දෙකක් තියෙනවා. ඒක දෙවෙනි එක. තුන්වෙනි එක පටිච්ච සමුප්පාදසෝ උපපරික්කති. කුසල මූල පටිච්ච සමුප්පාදය, අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය, අවිද්‍යා මූල නිරෝධ පටිච්ච සමුප්පාදය කියන මේ තුන තුනම තේරුම් ගන්න පුළුවන් නම් ඒ අනුවත් මේ කෙලෙස් මුල් තුන පියවර හතකින් උදුරා දමන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ පඤ්චස්කන්ධය වගේම ධාතු සෝප පරික්කති, ආයතන සෝප පරික්කති, පටිච්ච සමුප්පාද සෝ උප පරික්කති කියන එක තමයි ත්‍රිවිධූප පරික්කී හෝති කියන එකේ තේරුම. මොකක් මොකක් ඔව්
මට දැනගන්න ඕන තමයි අපි මේ පූසෙක් සාමාන්‍ය ලේනක් වගේ අඬුවත් අපි පූසට ගින් ලේන උදරගෙන ඔහුගේ ජීවිතේ බේරගන්න චේතනාවෙන් බේර ගන්නවා. ඒකට පූසට ආහාරයක් නැති වෙනවා වගේ නේ අපේ චේතනාව තියෙන වෙනවා කියලා. ඒක තමයි අනිත් කාරණේ දැන් කෙනෙක් ක්‍රියාව නොදැන මරණ මරොත් ඒකෙනත් ආනන්තරීය පාප කර්මයකට අහු වෙනවාද
කියන්නේ. නෑ. දැන් මෙහෙමයි. දැන් මෙතන කර්මයක් සම්පූර්ණ වෙන්න කර්මපතයක් සම්පූර්ණ වෙන්න කරුණු පහක් පූර්ණ වෙන්න ඕන. එහෙම නැත්නම් ඒක කර්මයක් පමණයි කර්මපතයක් සම්පූර්ණ වුණා නෙමෙයි. කර්මපතයයි කර්මයයි දෙකක්. කර්මපතය කියන්නේ කරුණු පහක් පූර්ණ වීම. අපි ගම්මුකෝ එක කර්මයක් පාණාතිපාතං පණ ඇති සතෙක් මැරීම. දැන් අපි හිතමු අපි මුවෙක් දැක්කා, චේතනාවක් ආවා මස් මරාගෙන මේ මුවා මරාගෙන මස් කන්න ඕන කියලා. එතකොට මුවා මරාගෙන මස් කන චේතනාව පළවෙනි. ඒ සඳහා අපි චේතනාවක් ඇති වෙලා උපක්‍රමයක් යෙදුවා, පොල්ලක් ගත්තා, එලවගෙන ගියා, පොල්ලෙන් ගැහුවා, මුවා මැරුණොත් කරුණු පහම සම්පූර්ණ. මස්කෑමේ චේතනාවක් ආවා, උපක්‍රමයක් යෙදුවා, පොල්ලක් ගත්තා, එලවගෙන ගියා, පොල්ලෙන් ගැහුවා, මුවා මැරුණා, කර්මපතය සම්පූර්ණයි. නියත වශයෙන්ම කර්මපතය සම්පූර්ණ වුණා නම් ඒ පුද්ගලයාට දස දහස් වරක් ණය ගෙවන්න, මරණයටපත් වෙන්න, මැරුම් කන්න සිද්ධ වෙනවා. ඒක එකක්. අපි හිතමු දැන් මුවෙක් දැක්ක, මස් කන චේතනාවක් ආවා, පොල්ලක් ගත්තා, එලවගෙන ගියා, ගැහුවා, පොල්ල වැදුනේ පඳුරට, මුවා පැනලා ගියා. එහෙනම් මොකද? දැන් කර්මයක් වුණා, කර්මපතය පූර්ණ වුණේ නැහැ. ඒක නිසා දැන් අපි හිතමු මෙහෙම මේ පුද්ගලයා මුවෙක් දැක්ක, එලවගෙන ගියා, පොල්ලක් ගත්තා, පොල්ලෙන් ගැහුවා, පඳුරකට වැදුනේ. මේ පඳුර කිට්ටුවම කොහේ හරි භාවනා කරමින් මේ ධර්මයේ දන්න යෝගාවචරයෙක් හිටියා. එයාව දැකලා එයා කිව්වා, උඹ වැරදි දෙයක් කළේ, මේකෙන් වැරද්දක් වෙනවා, මේ කර්මපතේ සම්පූර්ණ වුණේ නැහැ, ඒක හින්දා මේ චේතනාව අයින් කරගෙන ඒ සතාටත් මෛත්‍රී කළා, ඒ සතාගේ පණ ඔබේ පණහ සමානව ආරක්ෂා කරන්න කටයුතු කරා නම් අන්න ප්‍රතිකර්මයක් උපකර්මයක් කළා, අර කර්මය එතෙන්දී කම්මක් කය වෙනවා. ඒ කර්මේ වේගයක් චේතනාවක් නැහැ, මොකද මැරුණේ නැති නිසා. ඉතින් ඒක නිසා මේ කම්මක්කය කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේකේ අනිත් පැත්තක් තියෙනවා. දැන් අපි මේ කරුණු පහම සම්පූර්ණ වුණොත් තමයි කර්මපතය සම්පූර්ණ වෙන්නේ. ඔන්න අපි දැන් මේ ඉන්නවා. මෙතන ඉන්නකොට දැන් අපේ මේ හිත තියෙන්නේ මේ බණහමින් ඉන්නවා. එකපාරට මදුරෙක් ඇවිල්ලා තමන්ගේ ඇඟේ වහනවා. මේ මදුරුවෙක් බව තමන් දන්නෙත් නෑ, මදුරුව මැරීමේ චේතනාවක් ඇත්තෙත් නෑ. හැබැයි තමන්ගේ අර මදුරුව කෑම නිසා රිදිල්ලක් වේදනාවක් ඇසීමක් ඇති වෙනවා. අත මෙහෙම කළා, මදුරුව මැරුණා. දැන් කර්මපතය සම්පූර්ණ වුණාද? නෑ. ඒ මොහොතෙම අපි මදුරුව මැරුණ බව දැක්කට පස්සේ අපි ඌටගෙන ඒ මදුරුවටත් පින් දීලා පින් පවරලා කමා කරගෙන ප්‍රතිකර්ම උපකර්ම කළොත් එතෙන්දී ඒකෙන් මිදී ණයගන් දිනුවෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. කම්මයට ප්‍රතිකර්ම කරලා. හැබැයි අර චේතනාව ඇතුව මදුරුව දැකලා මදුරුවට ගහලා මැරුණා නම් ඒකෙන් මිදී නිදහස් වෙන්න බෑ. ඒකයි කිව්වේ චේතනාහම් භික්කවේ කම්මං පදාමි කියලා. දැන් මෙහෙමයි. දැන් මෙතන දෙපැත්තක් තියෙනවා. ළමයාව විභාගෙන් පාස් කරන්නත් ඕන. දැන් ඔය විභාගෙන් පාස් වෙන්නේ නැහැ ඇත්ත කිව්වොත්. හැබැයි ළමයාට මේ ඔය ලෞකික විභාගේ නෙමෙයි තව ඊට වැඩිය බරපතල විභාගයක් තියෙනවා. මොකද්ද? ලෝකෝත්තර නිවන. ඒකෙන් පාස් වෙන්නේ නැහැ මේක පාස් වුණා. ඉතින් ඒක නිසා ගුරුවර නැටියට දැන් ඔය විෂය නිර්දේශයේ උගන්නන්න නැති වුණොත් ළමයාව පේල් වෙනවා. වැරදි වෙන එකක් කිව්වොත් මේ දෙකම ළමයාට පැහැදිලි කරලා විග්‍රහ කරලා ගුරුවරුන් නැටියට පළමුව කියා දෙන්න ඕන. කියා දීලා ගුරුවරුන් නැටියට මේ විෂය නිර්දේශය නිවැරදි කරගන්නත් අපි ඉදිරියේ පරම්පරාවකට හරි මේ වගේ වැරදි නිර්දේශයක් කරලා තියෙන තැන ඒ නොදන්නා කාලෙක අඥාන පුද්ගලයෝ මෙවන් වැරදි නිර්දේශ කරලා තියෙනවා. විචේ නිර්දේශ ඒවා වෙනස් කරගන්නත් මේ ගුරුවරුන් හැටියට යම් යම් අය ඉදිරියේදී කටයුතු කළ යුතුයි. ඔව්, දැන් මේක මේ ස්ථානයේදීම ඔය ගැන ලොකු විස්තරයක් කළා. නමුත් මන් නැවත බොහොම කෙටියෙන් කියන්නම්. දැන් මේ බෝසත්තුමා මව්කුසින් බිහි වුණා ඒ බඹරගල සල්ගස් සල්වනේදී. දැන් මේ බෝසත්තුමා සාමාන්‍ය දරුවෙක් හැටියට ඒ මව ප්‍රසූත කළා. නමුත් මේ බෝසත් දරුවෙක් ලෞතරා බුද්ධත්වයට පත්වෙන දරුවෙක් බිහි කළ මවකට නැවත මේ සංසාර ගමනේ මේ ජීවිත කාලය තුල නෙමේ පමණක් නෙමේ ඉදිරියට කිසිම දවසක තව දරුවෙක් බිහි කරන්න බෑ. ලෞතරා බුද්ධත්වයට පත් වූ දරුවෙක් බිහි කළ මව කෙනෙක්. ඒ නිසා මේ මවට ඒ දරුවා බිහි කළා දින හතක් යන්නට පෙර මහා මායාවක් සිද්ධ වුණා. මේ මව්ගේ නම බෝසත් කුමාරයාගේ ගෝතමී. ඒ මහා මායාවක් සිද්ධ වුණු නිසා මහා මායා ගෝතමී කියලා පස්සේ කාලෙක නමක් පටබැඳුණා. මේ මහා මායාව තමයි ඒ දරුවා බිහි කරලා දවස් 7ක් යනකොට ඒ මවගේ සියලු අංග විපර්යාසයට පත් වෙලා පූර්ණ වශයෙන් පුරුෂයෙක් බවට පිරිමි කෙනෙක් බවට පත් වුණා දින 7ක් යනකොට. ඒ අනුව සුද්ධෝදන රජතුමාට මේ දරුවගේ අම්මා කියලා මේ පිරිමි කෙනෙක් ගෙදර තියාගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. පළකුත් නැහැ, තියාගන්නත් බෑ. මිනිසුන්ට ප්‍රශ්නවලට උත්තර දෙන්නත් සිද්ධ වෙනවා. ඒක නිසා හැබැයි දැන් මරන්නත් බෑ, වෙනස් කරන්නත් බෑ. ඒක හින්දා කළේ සුද්ධෝදන රජුරුව තමන්ගේ රාජ්‍යයේ කෙළවරක මේ තිබුණු බොහොම දුෂ්කර ස්ථානයක සංකස නුවර ලොකු ගල් බැම්මකින් හදාපු මාලිගාවක් හදලා ඒ මාලිගාවේ කාටවත් යන්න බැරි විදිහට ආරක්ෂා සහිතව සියලු සප පහසුකම් දීලා නවත්තලා තිබ්බා. බැරි වෙලාවත් ඔය බෝසත්තුමා ඉපදිලා දින හතකින් මේ මව මැරුණා නම් බෝසත් කුමාරයාට තියෙන නම මව්මරා උපන් කුමරා. එමිසක් එහෙම බුදු කෙනෙක් බිහි කළ මවක් මරාගෙන ලෞතර බුදු කෙනෙක් උපදින්නේ නැහැ. මහා මායාවක් තමයි සිද්ධ වුණේ. මේක තමයි හේතුඵල ධර්මයට අදාළව දේ. මෙහෙම සුද්ධෝදන රජුරුව තමන්ගේ රාජ්‍යයේ කෙළවරක තිබිච්ච ඒ තැනක මේ දැන් පිරිමියෙක්, හැබැයි දේවීන් වහන්ස, හැබැයි මව, බෝසත්තුමාගේ මව බිහි කළ, හැබැයි දැන් අර දේවීන් වහන්ස නෙමේ, දැන් මාතෘ දේවයන් වහන්ස. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණු කාලෙදී පස්සේ කාලෙකදී බුදුහාමුදුරුව දැනගත්තා අභිඥා අනුව තමන්ගේ මව, තමන්ව බිහි කළ මව තාමත් ඉන්නවා. ඒ නිසා ඒ ඔය සංකපාල කියන තැන කන්ද මුදුනේ තියෙනවා සංකස්ස, සංක අහස. මෙතෙන්ට ඇවිල්ලා ඉනිමගක් අඩි 20ක විතර ඉනිමගකින් තමා ඒ ගල් බැම්මට නගින්න ඕන. ආයි ඉනිමගකින් බහින්න ඕන. බැහැලා මේ තමන්ව බිහි කරපු මව හම්බු වෙලා ඒ මවට බොහොම ඉක්මනට අවබෝධ කරගන්නට උපකාර වන ආකාරයේ ගැඹුරු ධර්මයක්, අභිධර්මයක් දේශනා කළා. මොකද නිතර නිතර එන්න බෑ, ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා එහෙම දේශනා කරලා ඉනිමගෙන් නැගලා ඉනිමගෙන් බැහැලා මේ ධර්මයේ දේශනා කරලා මාතෘ, දැන් මාතෘ දිවර. මොකද දැන් මාතෘත් හරි අර දේවයන් වහන්සේත් හරි, ඒ දෙකම හරි දැන් පිරිමියෙක්, හැබැයි මව. දේශනා කරලා මගඵල ලබා ගන්නට උපකාර වන ආකාරයට ධර්මයේ දේශනා කරලා ඉනිමගෙන් බැහැලා ගියා. ඒකයි පරම සත්‍ය, ඒකයි සිද්ධ වූ නියම දේ. අතුක බුදුහාමුදුරුවෝ මේ දිව්‍ය ලෝකෙට එහෙම ඉනිමන් බඳින්නේ නැහැ. ඊමග කියන්න පුළුවන් දිව්‍ය ලෝකයක් තියෙනවනේ, ආදත් ඕන කෙනෙකුට යන්න බැරිය. දැන් මෙහෙමයි, එදත් පාංශුකූලයේ දුන්නා. එදා පාංශුකූලයේ කිව්වේ මොකද්ද? දැන් කෙනෙක් මිය පරලව ගියහම එදා මේ අද වගේ මේ වගේ නෙමේ, බොහෝ තැන්වල කැලෑ වනාරන් තිබුණා. ඒ පුද්ගලයේ මරණයට පත් වුණාම ඒ පුද්ගලයා ජීවිත කාලේ පරිහරණය කර වැදගත්ම රෙද්ද පිළිය එමනනම් ඇඳුම පසට දිරා යන්න අර මිනිය ඔතලා ඒ මිනිහත් එක්ක ඒ රෙද්ද කැලේට පිසි කළා. අර බෝසත්තුමා බුද්ධ ශ්‍රාවකයෝ තමන්ගේ සිවුරු හදාගත්තේ මෙන්න මේ වගේ, අර මිය පරලව ගිය මිනිසුන්ගේ මිනිය එතුව රෙදි අරගෙන ඒවා හෝදලා සුද්ධ පවිත්‍ර කරලා කඩ කපලා කඩ මහලා ඒ සිවුරු හදාගත්තේ ඒ පාංශුකූල රෙදි වලින්. නමුත් අද කඩවල් වලින් ඕන තරම් රෙදි ගන්න පුළුවන්, එදා එහෙම ගන්න බෑ. එදා රජගෙදර රජිනත් කුවේණියත් තමන්ගේ රෙදි තමන් හදාගෙන ඇන්දේ. ඉතින් ඒක නිසා එදා මේ රෙදි පිළිගන්න කිසි කෙනෙකුට කොහොමත්ම පුළුවන්කමක් තිබුණේ නැහැ. අනිපාර බොහෝ මේ ගොවීන්ට හිටියනේ මේ කුල හතරක්, බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, ශුද්‍ර, වෛශ්‍රව කියලා. ඒ නිසා මේ කුලවල ඔය පහත් කුලවල පහත්යි එදා සැලකූ කුලවල කිසිසේත්ම මිනිස්සුන්ට ඇඳුම් එකකට දෙකකට වඩා තිබුණේ නැහැ. නමුත් අර රජ සිටුවරුන්ට සමහර විටක ඇඳුම් දෙක තුන තිබුණා. ඒත් මේ අද කියන තරම් ඇඳුම් 10ක් 15ක් 100ක් තිබුණ කෙනෙක් එදා තිබුණ හිටියේ නැහැ. එදා ඒ තරමට ඇඳුම් හිඟයි. නමුත් අද එහෙම හිඟයක් නැහැ. අද සල්ලි තියෙනවා නම් ඕන කෙනෙකුට ඕන තරමක් ඇඳුම් 100ක් නෙමෙයි 1000ක් ගන්න පුළුවන්කම තියෙනවා. ඕ තමන්ගේ ගැළපෙන්නේ. එදා එහෙම කරන්න ඒකයි ඒ පාංශු කුල පිළිවෙත කියන්නේ.
ස්වාමීනාංශ මම ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරන එක පිළිතුරු වගේ චාවින් පළමු ප්‍රශ්නේ තමයි ස්වාමීනාංශගේ දේශනා අන්තර්ගායතුලින් ශ්‍රවණය කිරීමෙන් පර්තවഘോഷක ප්‍රත්‍ය ලැබෙනවද? දෙවන ප්‍රශ්නේ ස්වාමීනාංශ මේ අනිත්‍ය සංඛාරා කියන පෙළදහම් පාඩය මලගෙවන්න ප්‍රදර්ශනය කරනවා. මේක සුදුසුයි.
දැන් අර මහත්තයා ඇහුව පළවෙනි ප්‍රශ්නේ අන්තර්ජාලයෙන් එක රේඩියෝ එකකින් ගුවන් විදුලියෙන් රූපවාහිනියකින් ධර්මය ඇසීමෙන් පරතෝඝෝෂක පත්‍ය ලැබෙන්නේ නැහැ, සුතමයේ ඥානය ලැබෙනවා. මොකද්ද ලැබෙන්නේ? සුතමයේ ඥානය. සුතමයේ ඥානය ලැබුණට පරතෝඝෝෂක පත්‍ය ලැබෙන්නේ නැහැ. පරතෝඝෝෂක පත්‍ය තමා අවශ්‍ය වෙන්නේ සද්දස්ස කුල පුත්තස්ස වෙන්න අර සෝත ආපන්න වෙන්න ඕන. මොකද්ද සෝත ආපන්න කියන්නේ? දැන් මේ මම කටින් කියන දේ තමන්ගේ කනෙන් අභිමුඛව අහනවා නම් පමණයි නියම සෝත ආපන්න වෙන්නේ. හැබැයි මේක එකවරක් සෝත ආපන්න කරගෙන පරතෝඝෝෂක ප්‍රත්‍ය ලැබුණට පස්සේ ඉන්ටර්නෙට් එකකින් හෝ රූපවාහිනියකින් රේඩියෝ එකකින් හෝ CD එකකින් හෝ පොතකින් හෝ ඕන දෙයකින් නැවත නැවත කියලා සුතං සුසුතං බෞසුතං සුතදර විචතා පරිචිතා මනසිකරෝතා කරන්න පුළුවන්. ඉතින් ඒ අනුව පුද්ගලයෙකුට මේ දහම් ඇස පහදා ගන්නට පුළුවන්කම තියෙනවා පරතෝඝෝෂක ප්‍රත්‍ය ලබාගෙන. ඒ පරතෝඝෝෂක ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ මේ සුතමේ ඥානය විතරක් ලැබුණට, ඉන්ටර්නෙට් එකෙන් විතරක් මේ ධර්මය. හැබැයි ඉන්ටර්නෙට් එකෙන් මේ ධර්මය ඇහුවහම යම් කිසි කෙනෙකුට මේකේ වෙනසක් මේකේ විශේෂයක් දැනුණාම ඒ පුද්ගලයා අර පුබ්බේතකත පුඤ්ඤතා ශක්තිය තියෙනවා නම් ඒ ධර්මය හොයාගෙන ඇවිල්ලා පරතෝඝෝෂක ප්‍රත්‍ය ලබා ගන්න. ඒ නිසා දැන් මේ ලංකාවෙන් ගිය මිනිස්සු පිටරට ඉන්නවා ලක්ෂ 25ක් විතර. මැද පෙරදිග ඉන්න පුද්ගලයෝ ලක්ෂ 10ක් 12ක් ඉන්නවා. ඔය ඇමරිකාවේ, කැනඩාවේ, ජර්මනියේ, එංගලන්තේ, ඕස්ට්‍රේලියාවේ, නිව්සීලන්වල, ජපන් රටේ, තවත් නොයෙක් රටවල මේ ලංකාවෙන් ගිය සිංහල දන්න අහන මිනිස්සු ඉන්නවා. ඒ අයට ඉන්ටර්නෙට් එකෙන් මේක ඇහුවහම ලැබෙන්නේ සුතමේ ඥානය. හැබැයි ඒ සුතමේ ඥානය ලැබුණු මේ භාවනා වැඩසටහන පටන් ගත්තට පස්සේ දැන් භාවනා වැඩසටහන් 30 ගණනක් තිබුණා. මේ 30 ගණනට ඔය ඉන්ටර්නෙට් එකෙන් අහපු දැනගත්ත අය මං හිතන්නේ 1000ක් 2000ක් ආවා මේක අහපු ගමන්. දැන් මේ ගමනත් මේ එක්කෙනෙක් දෙන්නේ ඇවිල්ලා තියෙනවා. මීරිගමට මිරිගම් භාවනා වැඩසටහන් වලට හැම ගමනකම 4-5 දෙනෙක් 6 දෙනෙක් ඇවිල්ලා තිනවා. භාවනා වැඩසටහන් නැති දවස්වලට ඒ අය ලංකාවට ආවම ඒ අය ඇවිල්ලා මේ සෝතා මේ පරතෝගෝෂික ප්‍රත්‍ය ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක පරතෝගෝෂික ප්‍රත්‍යයි සුතමේ ඥානයයි දෙකක්. සුතමේ ඥානය ලබා ගන්න අවශ්‍යයි පරතෝගෝෂික ප්‍රත්‍ය ලැබුණට පස්සෙත් මේ දහම් ඇස නැවත නැවතත් අර සුතං සුසුතං බහුසුතං සුතදර වෙලා විචිතා පරිචිතා මනසිකරෝතා කරන්න. ඒකයි අවශ්‍යතාවය. ඒකයි පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද මහත්තයා ඇහුව? අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ. මේක තමා ගාථා. දැන් මේ ගාථාව කියන්නේ මරණ ගෙදරකට කාට ඇහෙන්නද, කාට තේරුම් ගන්නද, මැරිච්ච මිනිහටද ඉන්න අයටද? ඉන්න අයට. ඉන්න අයට මතක් කරනවා මේ ඔබටත් වෙන්නේ මේ වගේ. ඔබටත් වෙන දේ අවසාන වශයෙන් මේකයි. අනිච්චාවත සංකාර. මේ සංකාර කරලා සංකතයක් ඇදුව ලෙස මේ සකස් කරගත්ත මේ පවත්වන මේ වත කැමතිසේ පවත්වන්න බෑ. උපජ්ජිත්වා නිරුජ්ජ. මේක පුළුවන් තරම් ඉක්මනට මේකේ යථා තත්ත්වය තේරුම් ගන්න. තේරුම් අරගෙන මේකට තියෙන ඇලීම ගැටීම මුලාව එහෙම නැත්නම් රාගය ද්වේෂය මෝහය හිතෙන් අයින් කරන්න උදුරා දාන්න කටයුතු කරන්න කියලා මේ ඉන්න මිනිස්සුන්ටයි මේ මරණ ගෙදරකදී මේ ධර්මය දේශනා කරන්න. නැතුව මැරිච්ච මිනිහට මේක දැන් කියන්න බෑ. නමුත් අද මිනිස්සු මේක අද කියන්නේ මොකෝ? අර මැරිච්ච මිනිහට අනිච්චාවත සංඛාරා නිවන් ලැබෙත්වා. මැරිච්ච මිනිහා කොහොමද නිවන් දකින්නේ? මේවා අපබ්‍රංශ සහ බහුබූත. මේවා අඥාන මිනිස්සුන්ගේ ඇදහිලි. මේවා විහිළු වගේ වැඩ. ඒ නිසා බොහෝ අය මේවා මේ මිනිස්සු තමයි මේ දුප්පඤ්ඤස්ස මිනිස්සු කියන්නේ. මේ මිනිස්සුන්ගේ කිසිම දැනුමක් නැහැ. මොකද්ද මේ කරන්නේ? මොකටද මේ කරන්නේ? ඔහේ කරන්නන් වාලේ අර පරම්පරාවෙන් හැම මිනිහෙකු මැරුණාම බෝඩ් එකක් ගහනවා නිවන් සුව ලැබේවා අනිච්චාවත සංඛාරා මොනවා හරි වචනයක් දාලා. ඒක අර සම්ප්‍රදායෙන් සංස්කෘතිය හැටියට කරන වැරදි දෙයක්. ඒක නිසා යමක් කරනකොට හරයක් අර්ථයක් තේරුම් අරගෙන කරන්න ඕන. දැන් මෙහෙමයි, මේ චක්‍රාවාට ගණන අසීමිතයි අනන්තයි අප්‍රමාණයි. ඒ එක චක්‍රාවාටයක නෙමේ එක ඉඩමක. අපි හිතමු මේ පන්සල්වත්ත කියලා. මේ පන්සල්වත්තේ අපිට පේන ස්වාමීන් වහන්සේලා එහෙම නැත්නම් මිනිස්සුයෝ උපරිම 10-15 ඇති. මේ ඉඩමේ කූඹි, වේයෝ, මදුරුව, මැස්සෝ, පණුව, මීයෝ, කැරපොත්තු, තව ඔය නොයෙකුත් වර්ග අර තිරස්ටීන ඔය මීයෝ, ගැරඬි, සර්පයෝ, බල්ලෝ, හරක් කොච්චර ඉන්නවද? කෝටියක් ගණනක් මිනිස්සු වාගේ කෝටිය. ඒ පේන අය නොපෙනෙන අය භූතයෝ, පෙරේතයෝ, දෙවි දේවතාව ඊටත් වැඩි. ඉතින් එහෙමනම් මේ එක චක්‍රාවාටයක් තුල අනන්ත අප්‍රමාණ සත්වයන් ප්‍රාණීන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම සියලුම චක්‍රාවාටවල ඒ වගේම ගණනක් ඉන්නවා. ඒ නිසා බුදුවරු කෝටියක් අලුතෙන් නැවත නැවතත් බුද්ධත්වයට පත් වුණත් අපිට දැනෙන ප්‍රමාණයක්. ඒ කියන්නේ අර කෝටියකට එක්කෙනෙක්වත් නිවන් දක්වන්න බෑ. ඒ නිසා මේ දස දහසක් සක්වල කියන මේ අදහස කෙලවරක් නැති සක්වලවල් තියෙනවා, චක්‍රාවාට තියෙනවා. ඒ නිසා මේකේ අසීමිතයි, අනන්තයි, අප්‍රමාණයි ප්‍රාණීන් සත්වයන්. ඒක නිසා තව කල්ප කාලාන්තරයක් ගියත් මේ සියලු ප්‍රාණීන්ව නිවන් දක්වන්න පුළුවන්කමක් නැහැ. ඒක නිසා අඩුවක් වෙන්නෙම නැහැ. අපිට තව තවත් මේ පොළොවට සුද්ධ ජීවීන් වශයෙන් ඔය නිරේ ආගාතවල කොච්චර ඉන්නවද? ඒවා හිතාගන්න බැරි ප්‍රමාණය. ඒ නිසා මේක කෙලවරක් හොයන්න එපා, ප්‍රමාණවත් හොයන්න එපා කියලා බුදුහාමුදුරුව මේක දේශනා කළා. අචින්තයි කියලා කිව්වා. නෑ, බුද්ධ දේශනාවක නෙමෙයි ඕක තියෙන්නේ. ඕක තියෙන්නේ පොළොන්නරු යුගයේදී ලිව්වා පොතක්. බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 1000කට පස්සේ, 1000කටත් වඩා පස්සේ මේ මහායාන බලපෑමක් නිසා පොතක් ලිව්වා අනාගත වංශ දේශනාව කියලා. මෙන්න මේ අනාගත වංශ දේශනාවේ තමයි මේ කතාව, මේ මුලාව තියෙන්නේ. ඒක නිසා මේ 50000ක් කියන්නේ අවුරුදු ගාණක් නෙමෙයි. 50 කියන්නේ චතුරාර්ය සත්‍ය 50 පිහිට වීම. දැන් බුදුහාමුදුරුව හැම තැනකම යනකොට 500ක් 50000ක් පිරිසත් එක තමයි ගියයි කියන්නේ. මොකද්ද මේකේ තේරුම? මේ මාගදී පදයක්. 50 කියන්නේ චතුරාර්ය සත්‍ය 50 පිහිට වූ. ඒ කියන්නේ මගඵල ලැබුවාම කියනවා 50 පිහිටුවා කියලා. ඒකනික ඉදංකෝ 50 භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. ඉදංකෝ 50 භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. ඉදංකෝ 50 භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. ඉදංකෝ 50 භික්කවේ. 50 කියන්නේ මේ චතුරාර්ය සත්‍ය 50 පිහිටවීම. අර මලකඩ කපලා පණ පොහලා මුවහත් කරලා කෙලෙස් මෙමිතුන කැපීමට තමයි පණ කියන වචනේ බුදු දේශනා. ඒ නිසා මේ ධර්මය තියෙන තාක්කල් කවද හරි මේ බුද්ධ ශාසනය මේ චතුරාර්ය සත්‍ය පණ පිහිටවන්න පුළුවන්කම තියෙනවා. යලි යලිත් නැවත නැවතත් මේ බුද්ධ ශාසනය අලුතෙන් පණ පිහිටවනවා. අලුතෙන් බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණත් කරන්නේ එකම දෙයයි. මොකද්ද එකම දේ? අර පටිච්ච සමුප්පාද ධර්මය, අර චතුරාර්ය සත්‍ය පණ පිහිටවන්නට මිනිසුන්ට උපකාරක ධර්මය දේශනා කරේ. ඒ පණ කියන වචනේ මේ ඉලක්කමකට ගත්තා පස්සේ කාලෙක අටුවාකාරයෝ. ඒක නිසා සිදු වූ වරදක් තමයි මේ අනාගත වංශ දේශනාවේ තියෙන බොහෝ දේවල්. ඒක මහායානික අදහසක් මිසක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ ත්‍රිපිටකයේ කොහෙවත්ම තියෙන දෙයක් නෙමේ ඔය කියන දේ.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ,
දැන් මෙහෙමයි. දැන් කියලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළාම මේ කල්ප විනාශ කම්පාවක් සමවුනේ. කම්පිතං ප්‍රකම්පිතං සම්පකම්පිතං. මොකද උනේ? කම්පිතං ප්‍රකම්පිතං සම්පකම්පිතං. ඒ කියන්නේ ඔය කල්ප පහක් විනාශ වෙනවා. මොකද්ද? එදා තිබුණු ආගම් 62ක තිබුණු ආකල්ප, සංකල්ප, උපකල්ප, පරිකල්ප, මනක්කල්ප සියලුම දේ කම්පිතං ප්‍රකම්පිතං සම්පකම්පිතං වුණා. ඉතින් ඒක තමයි කවරද හෝ මොන ආකාරයකට හෝ මේ බුද්ධ ධර්මය මතු කළාම මෙතෙක්කල් මිනිස්සු පවත්වාගෙන ගිය මේ කල්ප, මේ කාල පරාසය අර කම්පිත වෙනවා, ප්‍රකම්පිත වෙනවා, සම්පකම්පිත වෙනවා. ඒ අනුව ආපෝ තේජෝ වායෝ පඨවි හතරත් කම්පිත වෙනවා, ප්‍රකම්පිත වෙනවා, සම්පකම්පිත වෙනවා. ඒක තමයි මේ දේශනාවේ හරය. අනික් ප්‍රශ්නේ මොකද්ද උපාසකම්ම ඇහුව? අර සාහිත්‍යකාරයා කිව්ව දෙයක්. දැන් බුදුහාමුදුරුවන්ට ලෞතර බුද්ධත්වයට පත් වූ උත්තමයෙකුට තියෙනවා අසාධාරණ ඥාන හය. මේ අසාධාරණ ඥාන හයෙන් එකක් තමයි යමක මහා පාටිහාරියේ ඥානක්. මේක මොකද්ද? ඥානියක්. යමක මහා පාටිහාරියේ ඥානක්. යමක කියන්නේ එකකට එකක් ප්‍රතිවිරුද්ධ දේ කරන්න පුළුවන් ශක්තියක්, බලයක්, ඥානයක්, ප්‍රඥාවක් තියෙනවා. දැන් මේ යමක මහා පාටිහාරියේ ඥානය බුදුහාමුදුරුවෝ ඒ ක්‍රියාත්මක කළේ අර තරහෙන්, ද්වේෂයෙන්, වෛරයෙන් එකින් එක කොටාගෙන මරාගෙන විනාශ කරගන්න හදන තැනකට ඒකට හාත්පසින්ම වෙනස් වූ ගින්දරට ජලය වගේ මේ මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා කියන බුද්ධ ශක්තියින් පතුරවලා ඒ තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් ක්‍රියා කළ මිනිසුන්ව දමනය කළා, පාලනය කළා, සමතේට පත් කරා. මේක සාහිත්‍යකාරයාට කියන්න බෑ. ඒකින් සාහිත්‍යකාරයා කිව්වා බුදුහාමුදුරුවන්ගේ එක රෝම කූපෙකින් තල් කඳක් මන් දිය කඳකුත්, තල් කඳක් මෙන් ගිනි කඳකුත්, එක නාස්පුඩුවකින් ගිනි කඳක්, අනික් නාස්පුඩුවෙන් කැල කඳක් පිටත් වුණා. මේක මේ සාහිත්‍යකාරයන්ගේ පසිලිව අටු ආකාරයන්ගේ කතා මිසක් බුදුහාමුදුරුවන්ගේ දේශනාවක තියෙන දෙයක්, ප්‍රකාශනයක් නෙමේ. අද උගන්වන්නේ ඔක්කොම බණ දේශනා කරන්නේ අටුවාවේ මෙහෙම තියෙනවා කියලා. හැබැයි අටුවාව බුද්ධ දේශනාව නෙමේ අද තියෙන අටුවාව. අටුවා තිබුණ නියම බුද්ධ දේශනාවට අදාළව ඒ ඔක්කොම පුච්චලා විනාශ කළා මග වැහුවට පස්සේ තියෙන අටුවා කිසිසේත්ම පරියාප්ති ධර්මයට, බුද්ධ දේශනාවට අදාළ දේවල් නෙමේ ඒවා. බෞද්ධ සාහිත්‍ය ඒක බුද්ධාගමේ ප්‍රබන්ධ, අපබ්‍රංශ කියන කොටසටයි තියෙන. ඒක නිසා ඒවා කිසිසේත්ම බුද්ධ ධර්මය හැටියට ගන්න එපා. දැන් ඒ වගේම දැන් බලන්නකෝ ඔය සාහිත්‍යකාරයා අර බුදුහාමුදුරුව බෝමුලදී මාර්යත් එක්ක සටනක් කළා. මාර්යා පරාද කරන්න එනකොට මාර්යාව පරාද වුණාම මාර්යා එව්වා අර දූවරු තුන් දෙනා තණ්හා, රති, රංග. ඊට පස්සේ දූවරු ඇහිලා රංග පෑවයි කියලා. ඔය ඇත්තද? ඈ දැන් ඔය පිළිගන්නේ නැහැ. මේ මොකද්ද මේ ආවේ? අර තමන්ගෙම හිත ඇතුළේ තිබුණු රාගය, ద్వේෂය, මෝහයයි මේ තණ්හා ප්‍රතිරංග. ඉතින් ඒක නිසා දැන් සාහිත්‍යකාරයට ඕක කියන්න බෑ. කිව්වේ කොහොමද? අර හොඳට ලස්සනට ඇදී පැදී අර අංගපසංග පෙන්වන ආකාරයේ දුවර තුන් දෙනෙක් ඇවිල්ලා බුදුහාමුදුරුව ඉස්සරහා රඟපෑවයි කියන එකයි සාහිත්‍යකාරයා කිව්වේ. ඉතින් ඒ වගේ දේවල් සාහිත්‍යයේ බුද්ධ දේශනාවේ හැම තැනකම මේ පස්සේ බෞද්ධ සාහිත්‍යයේ හැම තැනකම ඇතුල් කරලා දාලා මිනිසුන්ව මුලා කරලා ධර්මය විකෘති කරලා තියෙනවා. මේ විතරක් නෙමේ, මේක පුදුම විදිහට මේ බෞද්ධ සාහිත්‍ය බුද්ධ දේශනාවේ නැති ආකාරයකට සියලු දේ විකෘති කරලා විනාශ කරලා මග වහලා තියෙනවා. ඒක තමයි අද බුද්ධාගම හැටියට උගන්වන්නේ, ඉගෙන ගන්න දහම් පාසල්වල බුද්ධාගම පොත්වල. දැන් මේක හොඳටම තේරුම් ගත යුතු ගත හැකි තැනක් තමයි බුද්ධ දේශනාවේ තියෙන පාත්‍රාසි සූත්‍රය, අරිය පරිශන සූත්‍රය, ඊට පස්සේ අභයරාජ කුමාරයගේ කුමාර සූත්‍රය කියලා සූත්‍ර ගණනාවක තියෙනවා. මේ බෝසත්තුමා සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙදරින් අර නික්ම යාම පිළිබඳව ත්‍රිපිටකයේ තියෙනවා කාරණා. දැන් කාටත් පුළුවන් මේ පන්සලෙත් ඇති ත්‍රිපිටක පොත හොයාගන්න. මජ්ඣිම නිකායේ අරිය පරිශන සූත්‍රයේ 17 වෙනි ඡේදයේ තියෙනවා බෝසත්තුමා සිද්ධාර්ථ කුමාරයා යුව රජුරුව හොඳට කළු රැවුල් කළු කෙස් තිබුණු ඒ කුමාරයා අර රාහුල කුමාරයා ඉපදුණු දවසේ මේ තමන් හිටියේ සුද්ධෝදන රජුරුවයි අර ගෝතමී දේවිය හිටිය රජගෙදරට ඇවිල්ලා ඒ දෙන්නට ප්‍රකාශ කළා, මම අද මේ හිසකෙස් බාලා රැවුළු බාලා අද මම මහණ වෙනවා කියලා කියුවාම මුළු මාලිගාවම අඬා හැපි වැළපි අකා මකා මේක එක දෙක කළා කියලා තියෙනවා. ඒ එක දෙක කළත් දෙමව්පියන් අඬා වැළපෙනකොට ගෙදරදි රජ ගෙදරදිම කෙහෙරැවුළු බාලා ඒ වගේම ගෙදරින් හොයාගත්ත කසාවතක් ඇඳගෙන ගෙදරින්ම නික්මුණා කියන එක පාත්‍රාසි සූත්‍රෙත්, අරිය පරිශන සූත්‍රෙත්, අභයරාජ කුමාර සූත්‍රෙත් ත්‍රිපිටකයේ තුන් පොලක පැහැදිලිව තියෙනවා. මේ පැහැදිලිව තිබුණත් අද ඉස්කෝලේ ඔය දහම් පාසල්වල බුද්ධාගම පොතේ අර බුද්ධ චරිතය කියන පොතේ තියෙන්නේ මොකද්ද? කාටවත් නොකියා අර වලිගෙක එල්ලිලා අස්සේගේ තව කායකද ගිහිල්ලා අර ගඟෙන් පැනලා මහා බ්‍රහ්මය දුන්න අටපිරිකරක් ඇඳගෙන තව මොනවද අපබ්‍රංශ අද්භූත සාහිත්‍ය ආශ්චර්යමත් කතාවක් කියලා මේ බුද්ධ චරිතය මහා ආශ්චර්ය අද්භූත දෙයක් කළා. ඒක බෞද්ධ සාහිත්‍යය. ඒක තමයි අද ආගමේ පිළිගන්නේ. නමුත් බුද්ධ ධර්මයේ තියෙන්නේ ඒක නෙමේ. බෝසත් කුමාරයා අම්මලට කියලා ප්‍රකාශ කරලා ගෙදෙද්දිම ගෙදර තිබුණු කසාවතක් හොයාගෙන ඇඳගෙන ගෙදෙද්දිම රැවුල් කපලා කොණ්ඩි කපලා අඬා වැළපෙලා මාලිගාව එක දෙක කරලා තියෙද්දි රෑම මාලිගාවෙන් පිට වෙලා ගියා කියන එකයි තියෙන්නේ. කොහෙවත් අස්සේගේ පිටෙන් ගියයි කියලාවත්, ගඟෙන් පැන්නයි කියලාවත්, මහා බ්‍රහ්මය දුන්නාට පිරිකරක් ගත්තයි කියලාවත්, එහෙම දේවල් අභව්‍ය අද්භූත ආශ්චර්ය වැරදි අපබ්‍රංශ. තව එකක් දෙකක් නෙමේ මේ අද එළි වෙනකන් කියන්න පුළුවන් මේ තියෙන වැරදි දේවල්. ඒවා බෞද්ධ සාහිත්‍ය. ඒවා කිසිම ධර්මයක් ඇත්ති නැහැ. ඒවා බොරු අපභ්‍රංශ ප්‍රබන්ධ. ඒවන් තමයි මුළු මේ ළමයින්ගේ බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ. සියලු දරුවන්ට ওই වැරදි දේවල් කියලා පොඩි කාලෙදිම බ්‍රේන් වොෂ් කරලා තියෙන තත්ත්වයක් තමයි අද තියෙන්නේ. දැන් උපාසකම් මම කියනවා පියවර හතක් නෙළුම්මල් හතක පියවර හතක් තිබ්බයි කියලා. එක ළමයෙක් ඇහුවලු කොහොමද පියවර හතක් තියන්නේ නෙළුම්මල් හතේ හයනි තියන්න පුළුවන් කියලා ගුරුවරයාගෙන් ඇහුවලු. ඒකෙන්ම ඉවරයි. අනිත් පාර අහලා තියෙනවද ළමයෙක් ඇවිත් නැගි උපදුන ගමන් ඇවිදිනවා මේවා අර ඔය කියන ආශ්චර්ය අද්භූත චරිතයක් ගොඩනගන්න මේ බුද්ධ චරිතය කියලා හදුව ලියපු පොතක ඉන්දියාවේදී ලිව්වා දිව්‍යාවදානය ලලිත විස්තරේ. ඒ පොතේ තියෙන දේ තමයි අපේ ළමයින්ට අද ඔය වැරදියට උගන්වන්නේ. ඒක නිසා උපාසකම්ම ඕවා ඇත්තන් නෙමේ. ඕවා අපභ්‍රංශ බොරු ප්‍රබන්ධ. බෝසත් කුමාරයා එහෙනම් මොකටද අවුරුදු 6 දුෂ්කර ක්‍රියා කළේ? එහෙම මේ නෙළුම්මල් හතක් පිට ගියා නම් ඔක්කොම බලශක්තියින් තියෙන්න එපාය. එහෙම එකක් නැහැ. බෝසත් කුමාරයා පෘථග්ජන පුද්ගලයෙක් හැටියටයි ඉපදුනේ. බොහොම අමාරු වෙනුයි මේ ධර්මය හොයාගෙන ලෝකයාට දේශනා කරන්න ඉස්සෙල්ලා මේ මග පූර්ණ කරගත්තා. කය කියන්නේ සිංහල වචනයක්, කාය කියන්නේ මාගදී වචනයක්. අර්ථ දෙකක් තියෙන. මේ කය කියන්නේ ශරීර කූඩුවට, කාය කියන්නේ මේ වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විඥාන ශක්තියක් අලුතෙන් ඉපදවීමයි කාය කියන්නේ. මේ ස්වාමීන් වහන්සේ මොකද ප්‍රශ්නයක් අහනවා?
අපේ චිත්ත සංතානයේ තියෙන භව බීජ අපි කොටස් දෙකකට බෙදනවා, හොඳ ගති සහ නරක ගති කියලා. අපිට මේ පහසෙම අවබෝධයක් ගැනීම සඳහා මේ සිදුවෙන දේ අපි හිතුවොත් හොඳ ගති හොඳ බැටරියක් වගේ, නරක ගති නරක බැටරියක් වගේ කියලා. ඒ නරක බැටරියෙන් නිෂ්පාදනය කරන ශක්තිය විඥාණය, හොඳ බැටරියෙන් නිෂ්පාදනය කරන ප්‍රඥාව කියලා අපිට හිතා ගන්න පුළුවන්.
බැටරිය කියන කතාව නම් ටිකක් වැරදි. අපි ගම්මු කම්පියුටර් එක. මේක තමයි නියමම උදාහරණ. කම්පියුටර් එකට අපි දානවා, එන්ටර් කරනවා බ්ලැක් ඩේටා, කළු ඩේටා. ඒ කම්පියුටර් එකටම අපි දානවා හොඳ සුදු යහපත් වයිට් ඩේටා. දැන් මේක අපි අර යතුර කීබෝඩ් එක ටච් කරනකොට අපේ චේතනාව වැරදි දෙයක්, කළු දෙයක් ගැනීම නම් කළු ඩේටා ගන්න. අපි මේ කළු ඩේටා එඩිට් කළා, ප්‍රොසෙස් කළා, ඩිලීට් කළා. එඩිටින්, ප්‍රොසෙසින් ඇන් ඩිලීට් වෙන්නේ මොකද? දැන් කම්පියුටර් එකේ එකක්වත්ම නැහැ බ්ලැක් ඩේටා. දැන් ඉතුරු වෙන්නේ මොනවද? වයිට් ඩේටා. දැන් මොන කීබෝඩ් එක ටච් කළාද දැන් තියෙන්නේ වයිට් ඩේටා, සුදු ඩේටා පමණයි. මේ වගේ තමයි අපි ආනපාන කිරීමෙන් අපි හැමදාම අර කළු ඩේටා එන මොහොතේ ඒවා ඩිලීට් කරනවා. ඒ වෙනුවට සුදු ඩේටා ඇතුළු කරනවා. එතකොට ඉතුරු වෙන්නේ මොකක්ද අවසාන වශයෙන්? වයිට් ඩේටා. මේකයි නියම නිවැරදි අද කියන්න පුළුවන් උදාහරණ උපමා.
මට තියෙන ගැටලු දෙකක් දැන් තමයි.
දැන් කැලේ ගිහිල්ලා භාවනා කරපු අයත් හිටියා. වැඩිය මේ සෝතාපට්ටි ඵලයට පත් උනේ කැලෑවල හිටපු අයද ගෙවල් වල හිටපු අයද? ගෙවල් වල හිටපු අය. වැඩියම දැන් බුදුහාමුදුරුව ඇවිල්ලා ගමකට 50ක් 100ක් එක්කව කොල්ලා ධර්ම දේශනා කළේ සියලු ගෙවල් වල හිටපු අය. ඒ සියලු ගෙවල් වල හිටපු අය මේ ධර්මයෙන් නිවැරදිව අහගත්තා නම් ඒ පුද්ගලයෝ සෝතාපට්ටි ඵලයට පත් වුණා. ඉතින් ඒක නිසා කැලෑවල ගියේ කවුද? අර සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයන්ට මේක මේ මාර්ගයේ වඩන්න gedara බාධක නිසා අර ගෙවල් වලින් පිට වෙලා ඉදිරි ටික කරගන්න ගියා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරන්ගේ කාලේ ඒ බුදුහාමුදුරුව හිටිය අවුරුදු 45ක් තුල මගඵල ලැබූ පිරිස අතරින් 95%ක්ම ගිහියෝ ගෙවල් වල හිටියාය සෝතාපට්ටි ඵලයට පත් වුණේ. ඒකෙන් පැවිදි වෙලා ඉතිරි මගඵල මේ පැවිද්දන් නැටියට පූර්ණ කරගත්තේ බොහොම සුළු පිරිසක්. ඉතින් ඒක නිසා අදත් එහෙමම තමයි. අදත් දැන් සෝතාපට්ටි ඵලයට පත් වූ පත්වන උතුම් පිරිස ඉන්නේ ගෙවල් වල. පැවිද්දන්ට මේක කරන්න බෑද? කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අර සමාජ සේවය සම්ප්‍රදාය කරගහගෙන ඔය මරණ ගෙවල් වල යනවා, දාහන ගෙවල් වල යනවා, පිරිත් ගෙවල් වල යනවා, මිනිස්සුන්ට නූල් බඳිනවා, පිරිත් නූල් බඳිනවා. අර බවා බව හේතු කර කර ඉන්නවා. ඒකින්ද තමන්ගේ නිවනත් වහනවා, අනුන්ගේ නිවනත් වහනවා. ඉතින් ඒක නිසා මේක බොහොම සුළු පිරිසක් තමයි එදත් බුදුහාමුදුරන්ගේ කාලෙත් මේ ඔය මහණ බමුණු පරිබ්‍රාජකයෝ නිගණ්ඨයෝ තීර්ථකයෝ ඕන් තරම් හිටියා. එයාට මේක ගන්න අමාරු වුණා. නමුත් ගිහියෝ මේ නිදහස් නිවහල් හිතන්නට පුළුවන් අය මගඵල ලැබලා නිවන් දැක්ක. අනික් මිනිස්සු කැලෑ සත්තු වෙලා හතර අපායට ගියා. ඒකනේ ඔය කැබිලිත කියන විශාලා මහනුවර මොකද වුනේ පස්සේ? මහ කැලයක් වුණා. ඇයි? ඒවැ හිටිය මිනිස්සු තමයි අද ඉන්නේ ඔය අලි ඇත්තු ගොන්නු හරක් නයි පොළොංගු වෙලා ඉන්නම. කවුද? ඔය එදායි නම් හිටිය අර නොමග ගිය වැරදි පාර ගිය අය තමයි ඔය ඉන්නේ. ඒකයි වුනේ. ඉතින් ඒක නිසා අදත් ඉදිරියටත් මේ ධර්මය ගන්න පුළුවන් වෙන්නේ නිදහස්ව නිවහල්ව කටයුතු කරන අර දැනට මේ ගෙවල් වල ඉන්න පුද්ගලයන්ට ගන්න ලේසි. හැබැයි මේක නියම නිවැරදි ආකාරයකට යම් පැවිදි කෙනෙකුට ගන්න පුළුවන් නම් ඒ අයට ඒක පහසුයි. ඉතිරි මඟපලත් සම්පූර්ණ කරගෙන අරහන් තත්ත්වයට පත් කරගන්න පත් වෙන්න පුළුවන්. ඒකයි. හොඳයි, එහෙනම් දැන් වෙලාව පරක්කු වෙලා හින්දා පිරිසක් දැන් යන්න අවශ්‍ය වෙලා තියෙනවා. එහෙමනම් සං කියන්නේ මොකද්ද? රාගය, ద్వේෂය, මෝහය. ඔය තුනෙන්ම තියෙන්නේ සංවර, සංසිඳීම, සම්මා. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙන පියවර ක්‍රම තුනක් තමයි ඔය වචනවලින් විග්‍රහ කරලා තියෙන්නේ. සං යම් තැනක තියෙනවා නම් සං ඒක රාගය, ద్వේෂය, මෝහය. ඒක මිදී නිදහස් වෙන ක්‍රමේ තුන තමයි ඔකේ. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න. මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න, පින් පවරන්න. එත්තාවතාච අම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තා අනුමෝද සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාතීන තු සුඛිතා වුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් සුඛිතා වුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනම් සුඛිතා වුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤකම් මාමේ පාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබානපත්. හොඳයි, එහෙනම් දැන් හෙට අවසාන දිනය